සාදු. 2018 වසරේ 7 මාසේ 22 භාවනා වැඩසටහන. මේ වැඩසටහන ඔබගේ වැඩසටහන ස්වාමින් වහන්සේගේ වැඩසටහනක් නෙමෙයි, මේක ඔබේ වැඩසටහන. ඒක එහෙම කියන්න හේතුව ස්වාමින් වහන්සේ දෙන දෙයක් නෑ ලෝකෙට, ගන්න දෙයකුත් නෑ ලෝකෙින්. ඒ නිසා ගනුදෙනු අවසන් කොට වාසය කරන්නේ. ඒ නිසා මේ වැඩසටහනත් ඔබේම තමයි. අපි භාවනා වැඩසටහනකින් කළ යුත්තේ, අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අපේ ප්‍රශ්නේ අපි විසඳ ගන්න මහන්සි වෙන එක. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳ ගන්න එච්චරයි. එනු කර ඉගෙන ගන්න දෙයක්වත්, මතක තියා ගන්න දෙයක්වත්, ගෙනියන්න දෙයක්වත් මේකේ නෑ පින්නතුනේ. ඔබ ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවාද සිටින්නේ කියන ප්‍රශ්නය තමයි ඔබට ඉදිරිපත් වෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවාද සිටින්නේ. ඒක ඉක්මවන්නේ මලාට පස්සේ නෙමෙයි, ජීවත්ව සිටියේදීමයි. දැන් තමන්ට තියෙන ඉඩමක අයිතිය ජීවත්ව සිටියදීම නැති කරගන්න බැරිද? පුළුවන්නේ. ඒක වික්කහම තමන්ට අයිතිය නෑ. තමන්ට තියෙන රතේක අයිතිය ජීවත්ව සිටියදීම නැති කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් මොකද්ද මේ ජාති ජරා ව්‍යාධි මරණවල තියෙන්නේ? අයිතියක් නේ. මේ ජරාවට පත් වෙන, මරණයට පත් වෙන, ව්‍යසනයට පත්වෙන, විනාශයට පත්වෙන මේ ශරීරයේ මම මගේ ආත්මය. එනිසා ඔබෙන් විමසන්නේ, ඔබ ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවලද සිටින්නේ? නෑ කියලා උත්තරේ එනවා නම් මොකද කරන්න ඕන? ඉක්මවවිය යුතුයි. නැත්නම් අපිට විමසන්න පුළුවන් ආත්ම දෘෂ්ටිය, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ඉක්මවලද සිටින්නේ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡාව කියන්නේ මේ ලෝකයේ විමුක්තිය පිළිබඳව මහ සැකයක් තියෙන්නේ. ඔය කොච්චර මොන ආගමක් ඇදහුවත්, නිවනක් ගැන ඇදහුවත්, ස්වර්ගයක් මෝක්ෂයක් ගැන ඇදහුවත්, අදහනවා තමයි, යදිනවා තමයි. ඒ යැදීමත් එක්ක, ඒ පැතීමත් එක්ක ඇත්තට මේක කොහේ තියෙන අලගෙඩියක්ද දන්නේ නැහැ කියලා සැකයක් තියෙනවා. එහෙම එකක් නැද්ද? තියෙනවා. විශ්වාසයේ මොනතරම් තදබල වුණත් ඒක ඇතුලේ සැකේ තියෙනවා. මොකද හේතුව, ඒක විශ්වාසයක්, ඒක ප්‍රත්‍යක්ෂතාවයක් නොවන දෙයක් නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ විශ්වාසය අගය කළේ නෑ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. මේකේ න්‍යාය වටපිටාව ස්වરૂපය දැන හඳුනාගෙන යථා අවබෝධය කරගෙන පූර්ණ කොට ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රත්‍යක්ෂ වූ දෙයක් දරාගෙන ඉන්න අපහසු නෑ. ප්‍රත්‍යක්ෂ වූ දෙයක් දරාගෙන ඉන්න අපහසු නෑ. ප්‍රත්‍යක්ෂ වූ දේවල් පින්නතුනි සෙවණැල්ල වාගේ. ඒකයි ස්වરૂපය. ප්‍රත්‍යක්ෂ වූ දෙයක් ස්වභාවිකයි. කුමද්ද දැන් මේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන? මෙතන සත්වයෙක් හැටියට ගත්තට සත්වයෙක් නැත. පුජ්‍යලයෙක් හැටියට ගත්තට පුජ්‍යලයෙක් නැත. ආත්මයක් හැටියට ගත්තට ආත්මයක් නැත. මෙතන නිත්‍යයක් හැටියට ගත්තට නිත්‍යයක් නැත. මෙතන දුකක් හැටියට ගත්තට ගන්න දුකක් නැත. මනුෂ්‍යයාගේ චින්තනය පමණ විහිළුවක් පිස්සුවක් මේ ලෝකේ තවත් නැහැ. අපි අනිත් මිනිස්සුන්ට පිස්සු කියලා කියන්නේ එකට එක නොගැලපෙන වචන කියනකොට, එකට එක නොගැලපෙන ක්‍රියාවන් කරනකොට, සාධාරණ කතාවක් නැති තැන අපි එයාට කියනවා පිස්සු කියලා. ඒ වගේම බලන්න චින්තනය. සාධාරණ කතාවක් තියෙනවද බලන්න? එකට එක ගැළපීමක් තියෙනවද බලන්න? ඔහේ එහෙ මෙහෙ සැරිසරන සිතක් තිබෙන්නේ. මේ සිත මම මගේ ආත්මය වශයෙන් ගත්තොත් මිනිස්සුන්ට වැරදීමක්මයි වෙන්නේ. ඒ නිසා මේ අනාත්ම ලෝකය ආත්ම කරන්න බෑ. අනිත්‍ය ලෝකය නිත්‍ය කරන්න බෑ. මේ දුකටම ඇද වැටෙන ලෝකය සුඛ කරන්න සැප කරන්න බෑ. ඒකම තමයි දුක. දැන් මේ ලෝකේ ඉන්න සියලු මිනිසුන්ගේම දුක මොකද්ද? අනිත්‍ය ලෝකය නිත්‍ය කරන්න යෑම. අපි අනිත්‍ය ලෝකය අනිත්‍ය විදිහට අඳුන ගන්න ඕන. එතකොට මේ ලෝකේ සැරිසරන මිනිසුන්ගේ දුක මොකද්ද? දුකටම දුකම පදනම් වෙලා දුකම මත පිහිටපු ලෝකය සැපවත් කරන්න යනවා. ඒක තමයි දුක. ආත්ම කොට ගන්න බැරි මගේ කියලා හිතන්නවත් බැරි අයිතියක් නැති තැනක ඒක මගේ කියලා හිතන්න, ආත්ම කොට ගන්න, අයිතියක් කොට ගන්න, ස්ථීර කොට ගන්න, නොබිඳෙන දෙයක් කොට ගන්න උත්සාහ කරන තැන එයා පීඩාවට දුකට පත් වෙනවා. එහෙමනම් ලෝකයේ සැබෑ යථාර්ථය තමයි නිත්‍ය කරන්න බැරි බව, දුක්සහගත බව, ආත්මීය නොවන බව. මේක තමයි මේ ලෝකයේ පඬිවරුන් විසින් අවබෝධ කරන යථාර්ථය. ආත්ම කරගන්න බෑ. දුකම පදනම් වෙලා පවතිනවා හැම දෙයකම එකතු වීම වගේම විසිර යෑම තියෙනවා. ග්‍රහලෝකත් එහෙමයි. ග්‍රහලෝකේ තුල හැදිච්ච ගහකොළ වත්ත පිටියේ මිනිස්සයා මොකක්ද හෙනන්නේ? ග්‍රහලෝකේකුත් එහෙමනම් ග්‍රහලෝකයේ මත හැදිච්ච මේ පුංචි පුංචි දේවල් මොනවද? එහෙමනම් බලන්න මේ මිනිස්සෙකුගේ බුද්ධිය මොන තරම් පටුද? මොන තරම් සරලද? මොන තරම් ග්‍රාම්‍යද කියලා බලන්න. මහා සාගරය වගේ නෙමෙයි, පුංචි බෝතලයක් වගේ. මිනිසුන්ගේ බුද්ධිය පොඩි අයන්ස කුප්පියක් වාගේ, ඒකට පිර වූ වතුර වාගේ. නමුත් අවබෝධ කරගත යුතු සත්‍ය අර මහා සාගරේ වාගේ. මේ ලෝකයේ සැප විඳින්නයි කියලා හිතන මිනිසුන්ට සැප විඳින්න බැරි වග බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අසාරේ සාරමතිනෝ, අසරු දෙයක්ම සරුයි කියලා හිතාගෙන කටයුතු කරන්න ගිහිල්ලා නිකන් දුක් විඳිනවා විතරයි මේ සත්වයා එහෙම නැතුව සැනසෙල්ලක් ලබන්න පුළුවන් කම නැහැ කියලා පෙන්නවා. ලෝකය නොවේයි ඔබ අල්ලා නොසිටිය යුත්තේ, ඔබේ චින්තනයයි. ලෝකය නොවේ ඔබ අල්ලා නොසිටිය යුත්තේ, ඔබේ චින්තනයයි. බලන්න ඔබ මේක ධම්මානුධම්ම ප්‍රතිපත්ති කරනවද කියලා, මේ ධම අනුගමනය කරනවද කියලා බලන්න. අපි ලෝකේ ගොඩාක් අපිට මේ බුද්ධ ආගමෙන් උනත් උගන්වන්නේ මේ ලෝකේ දේවල් අල්ලන්නේ නැතුව ඉන්න කියලා නේද? ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල් අල්ලන්නේ නැතුව ඉන්න කියලා. නෑ. ලෝකය නොවේ ඔබ අල්ලා නොසිටිය යුත්තේ, ඔබේ චින්තනයයි. එහෙම නැත්නම් අපි ඒකට කියමු චේතනාවයි කියලා. දැන් බලන්න ඔබ දුක් විඳින්නේ ඇත්තෙන්ම මේ චින්තනයක් අල්ලගෙන නේද? මේ දුක විෂම වෙන්නේ, විවිධ වෙන්නේ මෙතන ඉන්න පිරිසට එකම දුකක්ද තියෙන්නේ? සමහර අයට වත්ත පිටිය ගැන දුක, සමහර අයට දුවා දරුවා ගැන දුක, සමහර අයට ස්වාමියා ගැන, ස්වාමි දියණිය ගැන දුක, සමහර අයට මෙතන මව්පියන් ගැන දුක, සමහර අයට ආර්ථිකය ගැන දුක. හරි, දුක විෂමයි, විවිධයි. ඇයි ඒ විෂම විවිධ දුකක් හැදුනේ? එකිනෙකාට චින්තනය වෙනස්. ඒ චින්තනයේ නිදහස් වූ යම් පිරිසක් ඉන්නවද, ඒ ඇත්ත තමයි මෙන්න මේ මොහොත තුළ මේ වර්තමානයේ ජීවත් වෙනවා. ආපු නැති අනාගතය අල්ලගෙනත් නැහැ, පසුගිය අතීතය අල්ලගෙනත් නෑ වර්තමානයේ සජීවී තත්ත්වයේ ඉන්නෝ. අර මොන චින්තන පහළ වුණත් ඒ චින්තන එකක්වත් ආත්මීය පැටලීමක් කරගන්නේ නෑ. මම මගේ පැටලීමක් කරගන්නේ නෑ. ආනේ නිසා මෙයා මෙන්න මේ මොහොතේ චේතෝ විමුක්තියෙන් ඉන්නෝ. ඒ කියන්නේ චේතනාවක් උස්සගෙන ඉන්නේ. මිනිසුන් චේතනාවකින් ජීවත් වෙන්නේ, චේතනා ස්වરૂපයකින් ජීවත් වෙන්නේ. ඒකට කියනෝ ගති. හැමෝටම යම්කිසි ගතියක් තියෙනවා. දැන් මෙතනත් ඉන්නෝ එන්න පුළුවන්. දේව ගති තියෙන අය ඉන්නෝ. මනුස්ස ගති තියෙන අය ඉන්නෝ. මෙතෙන්ට ආවට පස්සේ හැදිලා නෙමෙයි, අර සංසාරේ ඉඳලා හැදිච්ච එක. පෙරේත ගති තියෙන අය ඉන්නෝ. යක්ෂ ගති තියෙන අය ඉන්නෝ. දැන් ඒව ටිකක් අඩුයි. නමුත් ඒ ගතිත් එක්ක තමයි එන්නේ, බණහන් එන්නේ. මොකද මලොත් අනිවාර්යෙන් යනවා. ධර්මය අහලා අරක ලිහිල් කරගත්තේ නැති වුණොත් ඒ විවිධ ගතිත් එක්ක එන්නේ. ඒ ගති තුනී කරගෙන ලිහිල් කරගෙන බොහෝ දෙනා සන්තෝෂයට පත් වෙනවා, සතුටට පත් වෙනවා. ඒ ගැන හරි ආඩම්බරයි. මේ දැනුම කියන එක පිටින් එකතු කරගත්තට ගොඩාක් අයගේ හදවත චේතනාව හදාගන්නේ නැහනේ. දැන් ඔබට විශේෂ අවකාශයක් ලැබෙනවා දැනුම කියන එක පැත්තකට දාලා ඔබේ අර සංගවාගත්ත කාඩත් තොරෙන් සංගවාගත්ත මනස එළියට අරගෙන, චේතනාව එළියට අරගෙන අන්න එතන ටික 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 සුද්ධ කරන්න. තෝක තෝකං කණේ කණේ. ටික ටික මලකඩ දුරු කරනවා. නැත්තම් මමත්වයට එහෙම කිව්වත් කමන්නෑ, තෝ ටික ටික කනවා කියලා. ඇත්තටම කරදරයක් වෙච්ච දෙයක් ඔබ ඉක්මනින්ම සුවපත් කරගන්න බලනවම තමයි. පළවෙනි දුක්ඛ සත්‍ය පංච උපාදානස්කන්ධේ දුකක්. මේ චේතනාව දුකක් කියලා හඳුනගත් අය ඒකාන්ත කොටම ඒකෙන් නිදහස් වීම සඳහා වෙර දරනවාමයි. ඒකෙන් නිදහස් වීම සඳහා වෙර දරනවාමයි. ඒක තේරෙන්න ඕන. මේ පපුව තුල, මනස තුල විඳින දුක චේතනාව පුදුම දුකක් විඳින්නේ. කාට හරි හිතෙනවද මේ චේතනාව, මේ මමත්වය, මේ මම කියන කෙනාව සෑහීමට පත් කරන්න පුළුවන් පිළියමක් මේ ලෝකේ? ඔබට හෙට හම්බෙනෝ මේ රටේ ජනාධිපතිකම. බලන්න මනසෙන් අහන්න, ඔබ සෑහීමට පත් වෙනවද කියලා. සෑහීමට පත් වෙනවා කියන්නේ ඔබ පූර්ණත්වයට පත් වෙලා හරි ප්‍රබෝධයෙන් සන්තෝෂෙන් ඉන්න ඕනේ කියන එක. සෑහීමට පත් වෙච්ච කෙනෙකුගේ ස්වභාවය මොකද්ද? හිතේ සියලුම ආතති අවසන් වෙලා සහනයටපත් වෙලා සැහැල්ලුවෙන් ජීවත් වෙනවායි කියන එක. එහෙමත් නැත්නම් ඔබ ලෝකේ මෙන්න මේ தත්වයට මොකක් හරි தත්වයක් හිතන්නකෝ ඒ தත්වයට පත් කරන වෙනවා පූර්ණත්වයට පත්ව එතන ඉඳලා සෑහීමෙන් සතුටෙන් ජීවත් වේද දැන් ඔබ වද වෙන காரணා ජීවිතේ වද වෙන காரணා 10ක් තියෙනවා කියලා හිතමුකෝ මුදල් හදල් වෙනුවෙන් හරි නිවසක් වෙනුවෙන් හරි මොනෝ හරි කරුණු තියෙන්න පුළුවන් එක එක්කෙනාගේ වද වෙන කාරණා ටික. ඒ වද වෙන කාරණා සියල්ලම ඔබට හෙට දවසේ ලැබෙනවා. ඔබ අනිද්දා ඉඳලා පූර්ණත්වයෙන් ජීවත් වෙනවද? අපි හිතමුකෝ ගෙයක් වෙනුවෙන් වද වෙන කෙනෙක් කියලා එයාට හම්බෙන බොහොම වටිනා කියන හිත පිරෙන්න ලොකු ඉඩකඩ තියෙන ගෙයක්. ඔබ අනිද්දා ඉඳලා සතුටින් ජීවත් වෙනවද කියන එක ප්‍රශ්නේ. අනිද්දා ඉඳලා ඔබ ජීවත් වෙන්නේ ගේන ලැබුණ තමයි ගෙට හොරු පණීද කියලා. එහෙමනම් අපිට තියෙන එකම සැනසille මාර්ගය තමයි අපේ හිත ධර්මානුකූලව තේරුම් ගැනීම. මේකට හරි ප්‍රඥාවක් ඕන. විශිෂ්ට ඥානයක් ඕන. සාමාන්‍ය ඥානයකනුත් බෑ. විශේෂ ඥානයකුත් ඕන. එනිසා මේ ධර්ම මාර්ගයේ යෙදෙන අයට තියෙන ඥානය අදිචිත්ත අදිඥාන කියන ගණේට ගැනෙනවා. අදිචිත්ත අදිඥාන. මොකද හේතුව ලිහිසින් මේක අවබෝධ කරගන්න බැහැ. මායයා කියන්නේ මහා පුදුම අමුතු බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේ කෙනෙක් එයා. අමුතු බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් අමුතු ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඕගොල්ලෝ දන්නවද ඕගොල්ලන්ට බොයිෆ්‍රෙන්ඩ්ලා කරපු වැඩි ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා කරපු වැඩි? ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? අපි සතුට වෙන්නේ කොයි විදියටද කියලා බලලා අපේ සතුට වෙනුවෙන් මිත්‍ර කරගන්නනි උත්සාහ කරන්නේ. සැබෑ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් සැබෑ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ප්‍රතිවිරුද්ධකයා මිත්‍ර කරගන්නයි උත්සාහ කරන්නේ. එතකොට මොකද කරන්නේ? සතුට වෙන දේවල් ලබා දෙනවා. සතුට වෙන දේවල් විදියට කතා කරනවා. සතුට වෙන විදියට හීන මවනවා. ඒක තමයි සැබෑ ඒ අන්‍යෝන්‍ය බැඳීම් තහවුරු කරගන්න අයගේ තියෙන ලක්ෂණය. සතුටු වෙන විදියට දේවල් පෙන්නනවා. මේ පොල් ඉඩම් කාගේද වෙන කාගේද කියලා හරි කියනවා. ඈ සතුටු වෙන විදියට හැමදෙස්සෙම වැඩ කරන ස්වභාවය තමයි ওই සැබෑ බොයිෆ්‍රෙන්ඩ්ලගේ සැබෑ ගර්ල්ෆ්‍රෙන්ඩ්ලගේ ස්වභාවය. මාරයාත් ඒ වගේ තමයි. මාරයා අපි කොයි පැත්තද ගන්නේ? මාරයා ඒ පැත්තට එනවනේ. අපි චොක්ලට් කන්න කැමති වුණොත් මාරයා කියනවා ෂෝක් චොක්ලට් කන්න. අපි රෝස මල් වලට කැමති වුණොත් මාරයා රෝස මල් ගෙනල්ලා දෙනවා. මාරයා හරි සන්තෝෂයෙන් මෙන්න රෝස මල්. අපි වෛර කරන්න කවුරු හරි එක ගැටෙන්න කැමති වුණොත් අන්න ගැටෙන්න බොහොම හොඳයි. ඔබට ගහන්න මොන තමයි දෙක. සමහර යාළුවෝත් ඉන්නෝනේ ආ වචීපරම වගේ මිත්‍ර ප්‍රතිරූප වශයෙන් ඉන්න අය වගේ ඉන්නෝ වගේ. මේ මහරයා පුදුම මිනිස්සෙක් කියලා කියන්නේ අපි කොයි පැත්තද ගන්න ඒකත් එක්ක හොයිය ගියාගෙන එනවනේ. අර කොහේ ගියත් එන පස්සෙන් එන බල්ලෙක් වගේ. දැන් මෙයාව තේරුම් ගන්නෙ කොහොමද? තේරුම් ගන්න හරි අමාරුයි. කපටි පුජ්‍යලේ, දැඩි කපටි පුජ්‍යලේ තේරුම් ගන්න ලේසිද? තාම අමාරුයි. අපිට හිතාගන්න බැරි විදියට අපිට අපේ හිත වෙනස් කරනවා. මේ පළවෙනි කපටිකමට අහු වෙනවා. අහු වෙලා දැන් නම් රැවටෙන්නේ නැහැ කියලා ඉන්නව දෙවෙනි කපටිකමටත් අපි අහු වෙනවා. මොකද දැඩි කපටි වෙන්නේ පුජ්‍යලේ. මේ ගිය පාර ණයක් අරගෙන දුන්නේ. දෙවෙනි පාරත් ඇවිල්ලා මනුස්සයට පුළුවන් රවට්ටන්න. ඒ පාර අරගෙනත් ඒක දුන්නේ. ඒ පුජ්‍යලයා කොච්චර කපටිද කියනවා නම් දක්ෂම කපටියෙකුට පුළුවන් තුන්වෙනි වතාවත් ඇවිල්ලා රවට්ටන්න. එහෙම රවට්ටපුවයි නැද්ද? ජීවිතේත් ඇති හම්බ වෙලත් ඇති. ආන්නේ වගේ මායාකාරී පුජ්‍යලේ මායා කියන්නේ. කපටි පුජ්‍යලේ. දැන් කොහොමද මෙයාගෙන් බේරෙන්නේ? හොඳට සිහිය අවදි කරන්න ඕන. අපේ අනුකම්පාහිත තිබුණොත් අනුකම්පාහිත ප්‍රයෝජනෙට ගන්නවා. ගැටෙන හිත තිබුණොත් ගැටෙන හිත ප්‍රයෝජනෙට ගන්නවා. මෝහය තිබුණොත් අපිට හිතන්න කල්පනා කරන්න බැරිකම තිබුණොත් ඒක ප්‍රයෝජනෙට ගන්නවා. අපි මොහොකට හරි ආසත්ත බවක් තිබුණොත් අන්න ඒ ආසත්ත බව මුල් කර ගන්නවා. මුල් කරගෙන වැඩ කරන. ඔබට මේ ලෝකේ සක්විති රජ වෙන්න හරි ඕනේ කියලා තිබුණොත් ඒකට මඟ පෙන්නනව මිසක් සසරින් නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් හැම කෙනෙක්ම මේ ලෝකේ සත්‍ය අවබෝධ කරද්දී සක්විති රජකමත් එපයි කියනවා. ධර්ම අවබෝධය කරගන්න හැම කෙනෙක්ම ධර්ම අවබෝධය වෙන්නේ සක්විති රජකමත් එපයි කියලා. සක්විති රජ කුමාරණන් කොහේ ඉන්නවද මන් දන්නේ? අර හිරේගේ පෙක්කේ නන මේ කිට්ටු හිටියේ. එවනිය මේ සක්විති රජුරුවන්ගේ නමත් කෑවා. ඒක කියන්න විදියකුත් නැහැ. ඉතින් බුදුවරු තමයි දැක්කේ මේවයි දුක් තියනවායි කියලා. ඒ සමහර අයට මේක තේරෙන්නේ නැන්නේ බලන්න මේ මිනිස්සු පිරිසක් පුදුම දුක් විඳින තරම්මක් අගමැති වෙන්න, ජනාධිපති වෙන්න, කැබිනට් ඇමති කෙනෙක් වෙන්න, මන්ත්‍රී කෙනෙක් වෙන්න, නගරාධිපති කෙනෙක් වෙන්න, ආණ්ඩුකාර කෙනෙක් වෙන්න, තානාපති කෙනෙක් වෙන්න දුක් විඳින තරම්. ඇයි ඒ? ඒව තුල තියෙන දුක ඒගොල්ලෝ දන්නේ නැති නිසා. ඒක තේරෙනවා වයසට ගියාට පස්සේ, විස්රාම ගියාට පස්සේ. අනේ හාමුදුරුවනේ, අපි සෑහෙන්න මිනිස්සුත් එක්ක ගැටුණා, ප්‍රශ්න හදාගත්තා. මේ වෙලාවල්වල හොඳයිද නරකයිද කියලා බැලුවේ නෑ. රාජකාරී හැටියට හොඳ නරක ඔක්කොම කළා. බොරු බේගල් මිනිස්සුන්ට කිව්වා. දැන් තමයි තේරෙන්නේ ඕක අපිට තේරුන්නේ නෑ ඉස්සර. වයසට ගිහිල්ලා ඔය කතාව කියනවද නැද්ද? ඔය කතාව කියනවා. මොකද මට හම්බ වෙලා තියෙනවනේ වයසට ගියපු ඔය පාලකයෝ. ඒගොල්ලෝ ඔය කතාව හැමෝම කියනවා. ඊළඟට ඔයත්තොත් අඩුවෙන් ඒ වගේ නැති වුණත් ඊට වඩා අඩුවෙන් රාජකාරිය වල යෙදුණා. ඒත් ඕකම තමයි කියන්නේ. බුද්ධීන් වයසට යන්න තියෙන හොඳම ක්‍රමය තමයි වයසකම අයගේ අත්දැකීම් අහලා බලන්න එක. ඒකයි දේව දූතයෙක් කියලා බුදුහාමුදුරු පෙන්වුවේ. ඇයි ඔබ දැක්කේ නැද්ද වයසට ගියපු අය කියලා අහන්නේ ඒකනේ. ඉගෙන ගන්න තිබ්බා කියනවා. එයාගේ ස්වරූපය දැකලා, එයාගේ தත්ත්වය දැකලා, එයාගේ ලස්සන දැකලා, එයාගේ ලස්සන තරුණ කාලේ රූපයක් තියෙනවා. මේ කවුද? ඔය මම අවුරුදු 18 දී 20 දී. මේ දැන් දැන් කීයද? 76යි. ඈ 80යි. දැන් බලන්න දේව දූතයා එතනම තියෙනවා. මටත් මේ වගේ තමයි වෙන්නේ. මටත් මේ වගේ තමයි වෙන්නේ. වයසට ගියපු ස්වාමීන් වහන්සේලා ඉන්න, එහෙම ඉන්නකොට මටත් එහෙමයි. ඔය දේව දූතයෝ වගේ තමයි. ඉතින් මම ගිහිල්ලා උන්වහන්සේලාගෙන් විමසනවා, ස්වාමීන් වහන්ස කොහොමද අතීතේ වයසට ගිහිල්ලා මහාන වෙච්ච හාමුදුරුවෝ ඉන්නෝ, ඒගොල්ලන්ගේ ගොඩක් අත්දැකීම් ලබනවා. ගුරු වෘත්තියේ, නීතිඥ වෘත්තියේ, විවිධ පරිපාලන වෘත්තිවල යෙදිච්ච උදවිය ඉන්නෝ. ඒගොල්ලන්ගෙන් අහනවා, මොකද ඒගොල්ලෝ ලස්සන කතාවක් කියන ජීවිතය ගැන? ඇත්තේ වතු වල සුපරින්ටෙන්ලා ඔය ගොල්ලෝ මහාන වෙච්ච කට්ටිය ඉන්නෝ. ඒගොල්ලෝ ලස්සන කතා කියන ජීවිතේ. දැන් තමයි තේරෙන්නේ. හරි නිස්කාරණ පුජ්‍යලත්වයක්, මමත්වයක් මවාගෙන, මම මහ ජගතා ලොක්කා කියලා හිතාගෙන අපි ජීවත් වුණා. අපේ පැත්ත දිනවන්න මගේ සේවාදායකයා වෙනුවෙන් මම සල්ලි වලට ටොම් පච ගැහුවා, බොරු කිව්වා, බොරු ලිව්වා, බොරු හැදුවා. ඒ අනේක ශේත්‍රවල අනේක පුජ්‍යලයෝ අනේක කතා කියනවා. ඒගොල්ලෝ හැම අතකින්ම සංවේගයට පත් වෙනවා. එහෙමනම් මේ ජීවත් වෙන සියලුම මිනිස්සුයෝ මොහොතකට නතර වෙලා ජීවිතයේ සැබෑම ස්වභාවය තේරුම් ගන්න ඕන. මේ ලෝකයේ කිසිම තැනක කිසිම නිදහසක් නැති වුණත් තමන්ගේ චින්තන නිදහස කියන එක තියාගන්න ඕන. අර ලෝකේ කියමනක් තියෙනවානේ, ඔබගේ යම් සිතුවිල්ලකට නිර්මාණයකට අගයක් ලබා දුන්නත් ඔබේ සිතට කවදාවත් අගයක් ලබා දෙන්න එපා කියලා. ඒකට හේතුව ඔබේ සිත අමිලයි. ඒක අනන්තයක් කරා හිතන්නට ඉඩ තියාගන්න ඕන. ඒක කොයිබකවත් හිර කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි, අපි ධර්ම අවබෝධය කියලා ලබන්නේ සැබෑ චින්තන නිදහස, හිතීමේ නිදහස. අපි ධර්ම අවබෝධය කියලා ලබන්නේ සැබෑ සිතීමේ නිදහස. සිතීමේ නිදහස අහුරලා තියෙනවා. කවුද? බාහිර ලෝකයේ විසින්. මේ සමස්ත ආගම් විසින්, වර්ග විසින්, ගෝත්‍ර විසින්, කුල විසින්, සංස්කෘතීන් විසින්. ඊළඟට තමා ඒවා තදින් බාරගත්ත නම් තමන්ගේම චින්තනයේ තමන්ම වහ ගන්නවා. ඒක ස්වභාවයක්. දැන් ඔබ දැකලා තියෙනවා සමහර ගෝත්‍රිකයෝ ඉන්නෝ මේ තොලපලල තොලේ රබානක් වගේ එකක් දාගෙන ඉන්නවා. ඒකට තමන්ගේ කැමැත්තත් එකතු වුණා. ගෝත්‍රයෙන් ආපු දේ එයාට ඒකට ඉවහල් වුණාද නැද්ද? ඉවහල් වුණා. ඊළඟට අපි දැකලා තියෙනවා මේ බෙල්ලේ දිගට 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 වල්ලු දාලා උඩට මේ බෙල්ල දික් කරගෙන ඉන්න අය ඉන්නවා, ගෝත්‍රිකයෝ ඉන්නවා. ඒ ගෝත්‍රික සමාජයේ සංකල්පයක් තියෙනවා බෙල්ල දිග කාන්තාව වාසනාවන්තයි කියලා. එතකොට බෙල්ල දික් කරගන්න මොකද කරන්නේ? මේ බෙල්ලට වලලු වලලු දාලා මෙහෙම බෙල්ල උඩට උස්සලා තියෙනවා. එතකොට බෙල්ල දික් වෙනවා. ඉතින් බෙල්ල ඇදලා දික් කරගෙන වාසනාවන්ත වෙන්න හදනවා. දැන් මේගොල්ලොත් වැඩේ පටන් ගන්නේ දන්නේ නැහැ. බෙල්ල වැරලාගෙන බෙල්ල දික් කරගන්න බලයි දන්නේ නැහැ. අපේ රංගාවේ තියෙනවා ඒක. අංගරක්ෂණ විද්‍යාවන බෙල්ල දික අය මෙහෙමයි කියලා. එහෙමනම් ඒ ඇහිරීමටපත් වෙන්නේ ඒ සංස්කෘතියේ ගෝත්‍රයෙන් ලබා දෙන දෙයින් තමන් ගන්නවා. ඒක තමන් ආත්මය කරගන්නවා. ඊට පස්සේ තමන් ඒකට කොටු වෙනවා. තමන් ඒකට ඇහිරෙනවා. එහෙමනම් අපේ චින්තන නිදහස අහුරගෙන අපි ඉන්නේ ධර්ම අවබෝධය කියලා අපි ලබන්නේ අපේ සැබෑ චින්තන නිදහස. අපි මේ තියෙන දෘෂ්ටි සංකල්ප වචන ඔක්කෝම ගසලා දාලා නැගිටිනවා. වාද දෙකයි ලෝකේ තියෙන්නේ. ගසලා නැගිටින්න වාද දෙකයි තියෙන්නේ අත්හරින්න. මොකද්ද වාදේ? පරවාදය පිටින් ආපු ඔක්කෝම අම්මා තාත්තා ගුරුවරු ආගමික නායකයෝ පූජ්‍යලයෝ දේශපාලකයෝ ඔක්කොම කියපු ඒව ඔක්කොම අයිති වෙන්නේ කොහටද? පරවාදයට. ඊළඟට අත්වාදය. තමා විසින් මේක මෙහෙමයි 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 කියලා හදලා ගත්ත වාදයක් තියෙනවා. මෙන්න මේ වාද දෙකේ තමයි පැටලිලා ඉන්නේ. මෙන්න මේ වාද දෙකම ගසලා නැගිටින්න ඕන. ඒ තමන්ගේ වාදේ හදාගන්නේ පිටින් ගත්ත වාදය මම මගේ කොට ආත්මේ කොට ගත්ත තැන අත්වාදේ නිර්මාණය වෙනවා. තේරුණානේ? දැන් ඔය ආගමෙන් ආගමට තමන්ගේ මෙවුම් කාර්යය සහ තමන් යන තැන සහ තමන්ගේ පවපින වෙනස්ද නැද්ද? වෙනස්. එතකොට ඒක තමන් ආගම ගත්තට පස්සේ යා කියනවා මම මේ ආගමේ මට මේ රිලිජන් එක කියලා කියනවා. ඉතින් මේ ලෝකේ අර රිලිජන් එකක් නැහැ කියන දාර්ශනික ලෝක නිර්මාණය වීගෙන එනවා. ඒකේ තියෙන ලොකු අර්ථය රිලිජන් එකක් තියෙන මිනිස්සෙක් කියලා කියන්නේ හරි පටු මිනිස්සේ. පටු මිනිස්සේ. තවදුරටත් මේ ලෝකේ කියනවා නම් මගේ ආගම මේකයි කියලා. ඒකින් අදහස් වෙන්නේ මේ මිනිස්සයා ඒකට කොටු වෙලයි කියන එක. ඉතින් මට පුළුවන් වුණානේ මගෙන් ඇහුවා මොකද්ද ආගේ රිලිජන් එක කියලා. මං කිව්වා මට රිලිජන් එකක් නැහැ කියලා. මං අදත් කියනවා හෙටත් කියනවා කාටත් කියනවා. මට ආගමක් නැහැ කියලා. ඒ ආගමක් නැහැ කියන්නේ මං අර පරවාදය පිටින් කියපු ඒවා ඔක්කොම ගසල නැගිට්ටා. මගේ දෘෂ්ටිය තුලින් ඉඳගෙන නෙමෙයි මට රිලිජන් එකක් නැහැ කියලා කියන්නේ. මගේ දෘෂ්ටිත් මං ඒකම ගසල නැගිට්ටා. ඒ නිසා මට මොනම වශයෙන්වත් අත්වාදයක්වත් පරවාදයක්වත් නැහැ. ඇත්තටම බලන්න ඔබ ගලපල ඔබට අත්වාදයේ තියෙනවද පරවාදයේ තියෙනවද? තාම මේ දෙක අල්ලගෙන ඉන්නවද? ওই දෙක අල්ලගෙන ඉඳි නිවන් දකින්න බෑ. ওই දෙක අල්ලගෙන ඉඳි නිවන් දකින්න බෑ. ওই දෙක ගසලා දාන්න ඕන. කොහොමද ගසලා දාන්නේ? තමන්ම අල්ලගත්ත දේවල් තමන්ම බුරුල් කරන්න ඕන. යමක් අවිද්‍යාවෙන් අල්ලගන්න විදිය බලන්න. ඊළඟට පින්නතුනේ එතෙන්ට විද්‍යාව පහළ කරවන්න. අවිද්‍යාව හේතු කොටගෙන බැඳීමක් හටගත්තනම් ඇලීමක් හටගත්තනම් විද්‍යාව පහළ වෙච්ච ගමන්ම මොකද වෙන්නේ? ඒකේ ස්වභාවය පේන්න පටන් ගන්නවා. දැන් බලන්න අවිද්‍යාත්මක කාලය කියලා කියන්නේ රාත්‍රී කාලේ ලයිට් නැති කරවලක මහා කරවල රාත්‍රියක් කියලා හිතන්නකෝ. විදුලි බලයක් නැහැ, ඉටිපන්දනුත් නැහැ. දැන් ස්වરૂපේ මොකද්ද? අවිද්‍යා ඝන අන්ධකාරය. අපිට ගහකොළ, වැල, මල්, පාරවල්, කාණු, ඔය කණු මොකක්වත් අපිට පේන්නේ. අපි ගිහිල්ලා ඔය හැපෙනවා පේන්නේ, අදහසක් ගන්න බෑ. කොහේ යනවද දන්නේ නැහැ. දොර උළුවස කබඩ් එක කොහේ දිනනවද කියලා හොයාගන්න බෑ. ගියක් ඇතුළේ නම් නේද වටේ කරගෙනවනේ. ඕන්න ඔය වගේ තමයි උපමාව. අවිද්‍යාවේ උපමාව කිසිම විදුලි පහනක් නැති ඝන අන්ධකාරය වගේ. මේ මිනිස්සු ඔහෙ හැරිච්ච පැත්තේ ඔහෙ යනවා. මොකද පේන්නේ නැහැ. ගිහිල්ලා හැපෙනවා. හැපුණට පස්සේ ඔන්න යන්තම් හොයාගන්නෝ මේ මොකද්ද කියලා. ඝන අන්ධකාරය. අපිට මොහොතකට ලයිට් ගියාම දොරේ එහෙ මෙහෙ හැපි හැපි පුදුම අසරණ භාවකට පත් වෙනවා. ඒත් මොහොතක් කල්පනා කරන්න, උපත්තියෙම ජීවිතේ අන්ධ භාවයට පත් වෙච්ච කෙනෙක් ජීවිත කාලයම ඒ ආකාරයේ ඝන අන්ධකාරයකින් වාසය කරන කෙනෙක් කියලා. එතකොට තේරෙන්නේ ඔබේ ඇස් දෙකේ අගය සහ ඔබ ඉන්න වාසනාවන්ත තත්ත්වය. එවැනි අන්ධකාරයකට ආලෝකය විද්‍යාව පහළ කරනවා. විද්‍යාව අවිද්‍යාව අතර විද්‍යාව පහළ කරනවා. විද්‍යාව කියලා කියන්නේ යමක ඇති සැබෑ තත්ත්වය. යමක ඇති සැබෑ අයිතිය හා සැබෑ ස්වરૂපය පවතින තත්ත්වයට එහෙම නැත්තම් කියනවා තත්තාකාරය කියලා කියනවා. එතකොට මේ අවිද්‍යාව වෙලා තියෙන්නේ පින්නතුනේ නැති ආකාරයක් මවලා. මේ ලෝකේ හැමෝම මේ මිනිස්සු නැති ආකාරයක් මවල මහා චේතනා ලෝකයක පටලැවිලා තියෙන ආකාරය සැඟවිලා ගියා නැති ආකාරය මැව්වට පස්සේ. එහෙමනම් ආලෝකය පහළ කර ගන්න ඕන. අපි ඝන අන්ධකාරයකට පත් වෙච්ච හැම අවස්ථාවකදීම අපි දැකලා තියෙනවා, මමත් කරලා තියෙනවා, ඔබත් කරලා තියෙන එකම දේ. කර කර හිටියත් වැඩක්, ඒ වැඩේ කරන්න හෝ ඒකේ දේවල් නෙමෙයි ඉස්සෙල්ලම හොයන්නේ. ඝන අන්ධකාරයකට පත් වුණොත් හොයන්නේ ටෝච් එක හරි, ගිනි පෙට්ටිය හරි, ඕ ඉටිපන්දමක් හොයලා ඕ පත්තු කරගන්නමයි බලන්න. මොකද හේතුව පළවෙනි දේ තමයි සම්මා දිට්ඨිය දැක්ම අවශ්‍යයි. එහෙම නැත්තම් විද්‍යාව අවශ්‍යයි, ආලෝකය අවශ්‍යයි මේ ඔක්කොම කරගන්න. ප්‍රඥා ලෝකය අවශ්‍යයි. හොඳයි, ආලෝකයෙන් මඟ දැනගෙනත් නොයන මිනිස්සු ඉන්නවද නැද්ද? ඒකත් අපේ ජීවිතවලටම සාපේක්ෂව දකින්න පුළුවන්. මේ සමාජයේ ඇස්කන් ආසාදිය ලබලා හොඳට ඥාන සම්පත්තිය ලබලා රූප සම්පත්තිය ලබලා නමුත් යහපත් දර්ශනයකින් ක්‍රියාවකින් ජීවිතේ යහපත් කරගන්නේ නැති අය ඉන්නවද නැද්ද? ඉන්නවා. යම් යම් අඩුපාඩුකම් වලින් පවා සිටියදී තමන්ගේ ජීවිතය යහපත් කරගන්න උත්සාහ කරන අය ඉන්නවා. ඒකම තමයි සමහර අයට ඥානය දෙන ගමනක් යන්නේ. සමහර අයට ගමනක් යන්න ඕන ඥානයේ අඩුපාඩුකම් තියෙනවා. හිරවීම මෙහෙම තියෙනවා සමහර අයට. දැන් අපි හිතමුකෝ ලොකු පාප කර්ම කළා තියෙනවා කියලා. නිවන් දකින්න හරි අමාරු, හිත පිහිටවන්න බෑ. ලොකු පාප කර්ම කරපු කෙනෙකුට මේ දහමට වැඩි වෙලා මේ අහගෙන ඉන්න බැරි වෙනවා. පිච්චෙනවා වගේ එකක් ඇති වෙනවා. ඒකට හේතුව එයාගේ සිතට එයා හිත යොමු කරගන්න කැමති නැහැ. හිතට හිත යොමු කළාම හිතේ තියෙන දොස් එයාට පේන්න පටන් ගන්නවා. ඒ නිසා හිත කියන එක දිහා බලන්නෙම නැතුව ඉන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒ වගේම ධර්ම අවබෝධය කරා ගමන් කරන්න ගියාම ආර්ය උපවාදයක් හෝ කරපු මොනවා හරි අඩුපාඩුවක් හෝ මොනවා හරි දෙයක් සිද්ධ වුණොත් එහෙම ඒක තමන්ගේ හිතට ලොකු කම්පාවක් හට ගන්නවා. අපිට මතක අපේ ගුරුවරුන් කෙරෙහි හරි පොඩි හිතමනාපයක් හරි මෙහි වෙලා හරි වාකර දෙයක් තිබ්බහම ඒක අපිට හරියට ලොකු බලපෑමක් වගේ දැනනකොට අපි ගුරුවරුන් ළඟට ගිහිල්ලා ඉවරලා වැඳලා සමාව ඉල්ලනවා. ඒ කියන්නේ ගුරුවරුන්ට කියන්නේ තෝ කොහේ හරි ගමනක් ගිහිල්ලා ආවොත් හරි ඈ මොකක් හරි වැරදීමක් වුණොත් එහෙම මිදුල අස්පරස් කරන්න බැරුව අතපතු ගන්න බැරුව තිබුණොත් එහෙම ඕවා ඉතින් මේ මනුස්සය ඇවිල්ලා මිදුල අතතු ගාලා ගියේ නැහැ කියලා ඉතින් අමනාපයක් හට ගන්නවා. ඉතින් හේතු දක්වලා සමා වෙන්න කියලා කියනවා. මට උදේ අතු ගන්න බැරි වුණේ අහවල් කාර්යය නිසා. ඒවටත් තමන්ගේ හිත නිවැරදි කරගන්න ඕන, නිරවුල් කරගන්න ඕන. එකත් තමන්ගේ හිතේ අදිෂ්ඨාන බලයෙන් නිරවුල් කරගන්න පුළුවන්, නිවැරදි කරගන්න පුළුවන්. ඒ සියලු දෝෂවලට සමාව අයදලා ඒ වගේම තමන්ට ප්‍රායෝගිකව ඒක නිරෝල් කරගන්න, නිවැරදි කරගන්න හැකියාවක් තියෙනවා. තේරුණා නේද? දැන් මට මතකයි මම පුංචි කාලේ කැල්කියුලේටරයක් හොරකම් කළා. පොඩි එක කාලේ මම අර ඉතින් නිගන්ති බීච් එක මම උස්සන් ගියා. උස්සන් ගිහලා ගෙදර තියාගෙන ඉතින් ඔබවම හිටිය ටික දවසක් ඉතින් ඇරෙන්න මම මොන ගාන හදන්නද මේක? නිකන් ඉන්නකොට මට තේරෙනවා මං කරේ වැඩ වැරදි වැඩක් කියලා. දැන් මට නිවැරදි කරගන්න අවකාශයක් තියෙනවා. හැබැයි මේක නිවැරදි කරන්නත් ඕන, නෝන්ඩි වෙන්න තියෙන්න කරගන්නත් ඕන. ඈ වෙන කාගේවත් නෙමෙයි, අපේම මේ පුංචි අම්මලයි කැල්කියුලේටර් මහේගොල්ලන්ට කිව්වත් එක්ක. ඈ ඉතින් මං කල්පනා කරා දැන් මේක හරියන්නේ නැහැ, දැන් මගේ හිතට මේක හරිනේ, මට වැඩකුත් නැහැ මේක, හිතටත් හරිනේ. නිකන් වීසි කරලා දාලා තියෙන එක මං අරන් ආවා. අරන් ආවට මට මේක හරියන්නේ නැහැ කියලා මං ආයි අරන් ගියා. අරන් ගිහිල්ලා ඉවරලා ආයි දැම්ම ඔය අස්සකට. අස්සකට දාලා මම ඉන්නකොටම හොයනවා අරක ඇවිල්ලා. ඒද මාත් දැක්ක මේ හරි එනකොට මේකෝ කියලා ඉවරලා මේ තියෙන්නේ කියලා ඇදලා පෙන්නවා. දැක්කනේ වැඩේ ගොඩ ගියා ගන්න ගන්න. පස්සේ ඉතින් මං කිව්වා මේ මානෙලක් ගිහිල්ලා පස්සේ කිව්වා මම එහෙම කළා. පස්සේ මං ඒක මෙන්න මේ විදිහට තමයි මං බේරුණේ කියලා ඇවිල්ලා දාලා ඉවරලා. මොකද හේතුව තමන්ට තමන්ගේ චිත්ත පීඩා දෙනවා. තමන් වරදක් කළොත් වැරද්දක් කළොත් කවුද ඉස්සෙල්ලම පීඩා දෙන කෙනා? ලෝකෙ කෙනෙක් නෙමෙයි. එනිසා ඔබේ හිත දොස් කියන දේවල් කරන්න එපා. ලෝකේ දොස් කියන දේවල් නෙමෙයි ඔබ ඉස්සෙල්ල නොකර සිටිය යුත්තේ. ඔබේ සිත දොස් කියන දේවල් කරන්න එපා. එහෙනම් හැමතිස්සෙම ඔබ දිහා දෙවියෝ බලන් ඉන්නවා කියලා කියන්නේ අනිත්‍යාගම් වලත් ඔය අදහස ඒක වෙන්නේ නැති. ඔබේ සිත ඔබ දිහා බලන් ඉන්නවා. ඒ නිසා දෙවියන්ට හොරෙන් කිසිවක් කරන්න බෑ. දෙවියෝ ඔබ දිහා හැමතිස්සෙම බලාගෙන ඉන්නේ කිව්වා. මොකද්ද එහෙමනම් මේ කියන්නේ? තමන්ගේ නිවැරදි සිත. ඔබව චෝදනා චූදිතයක් කරන්නත්, ඔබ හොඳ මනුස්සයෙක් කරන්නත්, නරක මනුස්සයෙක් හැටියට කියනත් තියෙනවා. නමුත් සමහර ආගම්වල ඊළඟට දෙන්නේ ඔබ ඒ වැරද්ද නොකළ යුත්තේ ඔබේම ආගමිකයාට පමණයි, අනිත් ආගමිකයෝන්ට ගලාට කමන්නේ නැහැ. ඈ අනිත් ආගමිකයන්ට ජරාව ගැව්වත් කමන්නේ නැහැ. ආ පුදුම දේවල්. කඩේට දාන්න හදන වඩේ ගෙඩියෙන් වඩයක් තමන්ගේ දරුවෙකුට කවන්නේ නැහැ. කඩේට දාන්න හදන වඩේ ගෙඩියෙන් ඥාතියෙකුට ගෙදර කෙනෙකුට කන්න දෙන්නේ නැහැ. ඒ හේතුව ඒක කන්න තරම් සුදුසු නෑ කියලා. ඒව තමයි ඔයගොල්ලෝ කන්නේ කියලා. බස් එකේ එහෙම ඇවිල්ලා කන්නේ ඒවා. උඩු පෙර පෙර කබ කඩ කඩ හදපු ඒවා. මාත් දවසක් ගිහිල්ලා එහෙම තැනකින් ඉල්ලුවා, වඩේ හදලා නේ මටත් දෙන්නකෝ කීපයක් කියලා. සහිනාතේට කන්න තරම් සුදුසු නෑ කිව්වා ඒවා. වල දඩ තරම්. ඒ මනුස්සය එතන ඇත්ත. නැත්තම් මටත් කවන වර්ග. එයාස ඇත්ත කතා කිව්වා, හන්දුවන්ට වල දන්න තරම් සුදුසු නෑ මේක. කන්න ඒ වගේ කඩවල් වලින් එහෙම. අර පරණ වෙච්ච කුණු වෙච්ච තෙල්, ආග දහන තෙල් ජරාවල් ගෙනල්ලා හදන ඒවානේ. එහෙමනම් මොකද්ද මේ මිනිස්සු තමන්ගේ හද සාක්ෂියට නිවැරදි වීම කරන්නේ නැති සමාජයකට අපිට කියන්න බෑ දැහැමි සමාජයක් කියලා. තමන් අන් අයට දෙන්න ඕන, තමන්ට භුක්ති විඳින්න පුළුවන් දේ. තමන් අන් අයට දෙන්න ඕන, තමන්ට භුක්ති විඳින්න පුළුවන් දේ. ඒකයි වැදගත්. අන්න එතෙන්ට අපේ සියලුම මිනිස්යන්ගේ රටක දර්ශනය උසස් වෙන්න ඕන. අන්න එවැනි මිනිස්සු ඉන්න රටක් ලෝකයක් පිනතුනේ. එවැනි ලෝකයකට ආයි දිව්‍ය ලෝකයක් පතන්න ඕනේ නැහැ. මොකද හේතුව මේ ලෝකයේ ඇතුලේ දිව්‍ය ලෝකේ තියෙනවා. යහපත් මිනිස්සු ඉන්නවා නම්. දැන් මිනිස්සු මේ දිව්‍ය ලෝකේ පතන්නේ ඇයි? මේ ලෝකේ අපායක් වෙච්ච නිසා. මෙතන සැනසිලිදායක නැති නිසා. මෙතන සැනසිලි දායක තැනක් වුණා නම් ලෝකේ ආයි වෙන කොහොමවත් පතන්න ඕනේ නෑ. දුක තියෙන්නේ තමා තුළමයි, දුක්ඛ නිරෝධය තිබෙන්නේ තමා තුළමයි. දුක වෙනමත් නිරෝධය වෙනමත් පණවන්නේ නැත. නිරෝධය වෙන තැනක තියෙන්නේ භාණ්ඩයක් හැටියට, දුක වෙන තැනක තියෙන්නේ භාණ්ඩයක් හැටියට. එහෙම හිතනවද? නෑනේ. දුක තියෙන්නේ කොතනද? නිරෝධේ එතනමයි. මොකද දුකේ දුරවීමයි නිරෝධය කියන්නේ. එහෙමනම් අපි නිවන කියලා වෙන මොනවත් හොයලා වැඩක් තියනවද? කිසි දෙයක් හොයලා වැඩක් නෑ. වෙන දුක හොයන්න, ඒ දුකේ නිරෝධය සොයාගන්න. දුක හොයන්න, ඒ දුකේ නිරෝධය සොයාගන්න. දැන් පින්නතුනේ ටිකක් බාහිර දුක් වලින් නිවිලා නිවිලා එන්න ඕන. දැන් බාහිර දේවල් ගැටලු කාරක බවට පත් වෙලා තියෙනවා නම් අර ආධ්‍යාත්මික ගැටලු විසඳ ගන්න කිමි දෙන්න විදියක් නැහැ. බාහිර ගැටලු ටික දුරු කරගත්ත කෙනෙකුට පමණයි ආධ්‍යාත්මික ලෝකයට එබී බලන්න හැකියාව තියෙන්නේ. ඉස්සෙල්ල බලන්න ඕන ඔබ බාහිර ගැටලු සංසිඳවා ගත්ත ඒවට කරුණු කාරණා සපයලා කරගත්ත කෙනෙක්ද කියලා. දැන් ඔය එක මහත්මයෙක් කියපු කතාවක් හරි වැදගත්. මේ ඔස්ට්‍රේලියාවේ දෙක මහත්මයෙක් වුණා. එතුමාට මේ දැන් මේ නිවන් දකින්නමයි කියන තැනට එනකොට එයාට හිතෙනවලු නිකන් මම මැරෙනවා වගේ කියලා එකක් දැනෙන්න පටන් ගන්නවලු. එතකොට එයාට මම මැරෙයි කියලා බයයි මෙයා. ඊට පස්සේ එයාට හිතෙනවලු ඇත්තටම මම මළුත් එහෙම මොකද වෙන්නේ මේ දරුවන්ට සහ තමන්ගේ බිරිඳට කියලා කල්පනා කරලා එයා කර වැඩේ තමයි දරුවන්ටයි බිරිඳටයි පඩියට හා සමාන වැටුපක් වෙන තරමට ලොකු ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාලා. එතන දරුවන්ගේ අධ්‍යාපනයටයි ඒගොල්ලන්ගේ පැවැත්මටයි අවශ්‍ය කරන ඒ සියලුම දේවල් කව වෙන්න ලොකු ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දැම්මලු. දාලා එයා හිතේ නිදහස් වුණේ එහෙමයි. ඊට පස්සේ හිතුවා දැන් මම මලක් කමන්නේ නැහැ. දැන් මං හෙට දැන් මේක මම ඉන්නකම් ගෙවාගෙන යන්න ඕන. මම හෙට මොකක් හරි එකක් වෙලා ඇක්සිඩන්ට් එකක් වෙලා හරි මැරුණොත් රක්ෂණ සමාගම බාර ගන්නවා මේක. එනවනේ. ලංකාවේ නම් එහෙම දේවල් නැහැ. ලංකාවට විශ්වාස කරන්නත් බෑ. රක්ෂණ සමාගම තියෙන්නෙත් නැහැ අවුරුදු 10ක්. ඒක වෙනස් වෙනවා. මේ කෙලින්ම ඊට පස්සේ අර දරුවන්ගේ අධ්‍යාපනයයි තමන්ගේ බිරිඳයි ඔක්කොම අරයි යනවා රක්ෂණ සමාගමේ. එහෙම හිත නිදහස් කරගත්තා. දැන් බලන්න හොඳ උපායක්. එයා බැලුවා මම දැන් මේකෙන් මැරෙන වගේ ස්වභාවයකට පත් වෙන්න හදන්නේ. මම ඇත්තටම මැරෙන්න උනත් පුළුවන්, නැති වෙන්න උනත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේගොල්ලන්ට ආරක්ෂාවක් තියෙන්න ඕන කියලා මෙන්න බලන්න එයාගේ හිත එතනින් එයා නිදහස් කරගත්ත විදිය. ඒ වගේ ඔබේ ජීවිතේ එහෙම පටලැවිලි තියෙනවද කියලා බලන්න. නිදහස් වෙන්න බැරි පටලැවිලි. ආන්න ඒ තැන් නිරවුල් කරන්න. ආන්න ඒ තැන් වලින් සමාව ගන්න, සමාව දෙන්න, නිවැරදි කරගන්න. හිත නිදහස් කරගන්න ඒ වගේ තැන් වලින්. ඊට පස්සේ තමන්ට හැකියාව ලැබෙනවා මලක් කමන්නේ කියන තැනට එන්න. ගොඩාක් මේ ධර්ම අවබෝධයටපත් වෙන්න ඇවිල්ලා සමහර කට්ටිය මග නතර වෙලා තියෙන්නේ ආත්ම සෙනෙහට බයයි, මරණයට බයයි. මැරෙන්න බය වෙන්න එපා. මැරෙන්න බය හයිර නිවන් දකින්න අමාරුයි. මොකද අර කතාවේ අර දහම්සොඬ රජුරුවන්ගේ කතාවේ ඒ දහම්සොඬ රජා වෙන්නම වෙනවා අපිට. බණපැදේ අහන්න යකාගේ කටට පණින්න වෙනවා, මාරයාගේ කටට පණින්නම වෙනවා. මොකද මාරයා මරණය ඉල්ල ගන්නවා. මාරයාගෙන් මරණය අපිට අල්ල මේ ලෝකෙ මිනිස්සු කරන්නේ මාරයාගෙන් මරණය හොරකම් කරගෙන දුවනවා. ඒක දුවන පිට්පකට් කාර්යය වාගේ. දුවනකොට මාරයා ඒ පස්සේ ගවනු. එනිසා මාරයාගේ දේ මාරයට දීලා තමයි අපිට නිදහස් වෙන්න සිද්ධ වෙන්නේ. මරණය තියාගෙන අමරණීය වෙන්න බෑ. මරණය මාරයට දීලයි අපිට අමරණීය වෙන්න පුළුවන්. මරණය කවදාවත් අපිට රැක ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මරණය අපි මාරයට දෙන්න ඕන. මොකද මරණය මාරයට අයිති. මරණය අපිට අයිති දෙයක් නෙමෙයි. අපි ඒක හොරකම් කරගත් එක. මරණය අයිති මාරයට. තාම බලන්න ඔබේ අයිති ඒක තියෙනවද කියලා. මරණය අයිති මාරයට. මරණය අයිති මාරයට. දැන් බලන්න ඔබට අයිති කුමක්ද කියලා. ඔබට අයිති දෙයත් එක්ක ඔබ ඉන්න. ඔබ මාරයට අයිති දෙයත් එක්ක වද නොවි. අවබෝධය නොවූ අයගේ ප්‍රශ්නය මන් දන්නවා. ඒ ප්‍රශ්නය තමයි ඇයි මට අවබෝධ වෙන්නේ නැත්තේ කියලා. නොවෙන කෙනෙක් නැහැ අවබෝධ වෙනවා. ඔබ තව දුරටත් එදෙන්ට ගමන් කරන්න ඕන. ඉතින් සිරිපාදේ මුලින්ම ගියපු අවස්ථාව ඔබටත් මතක නම් ඔබත් අසන්න ඇති. තව දුරද? තව දුරද? ඈතින් දැක්කහම බුදු අම්මෝ අතෙන්ට නගින්න ඕනද කියලා අසන්න ඇති. ගිහිල්ලා එන අයගෙන් අහනවා, ඕගොල්ලෝ අතෙන්ටම ගිහිල්ලාද ඔය එන්නේ? ඊට පස්සේ කියනවා, ඔව් ඔව්. ඉතින් ඒ වගේ තමයි පින්නතුනේ මේ නිවන් මඟ. සංසාරෙවත් නොගිය ඒ ධර්මය අපිට දුර්ලභව ලැබිලා තියෙනවා. බොහොම ඉවසීමෙන් සංසුන්ව මේක බොහෝ අගේ ඇති දෙයක්. තවම මම විශ්වවිද්‍යාල උපාධියකට මහන්සි වෙච්ච තරම්වත් මේ වෙනුවෙන් මහන්සි වෙලා නැහැ. ඊටත් වඩා සංකීර්ණ උපාධියක් මේ නිර්වාණ අවබෝධය කියලා කියන්නේ. ඒ නිසා මම මේක වෙනුවෙන් තව බොහෝසේ කැපවෙන්න ඕන කියලා අදිෂ්ඨාන කරගන්න. බොහෝසේ කැපවෙන්න ඕන කියලා අදිෂ්ඨාන කරගන්න ඕන. මගේ කැපවීම ඉතාම තවම මදි. ඒක මේක හරි සරල දෙයක් වශයෙන් සැලකුවොත් තමයි ඔබට පොඩි අමනාප ගතියක් ඇති වෙන්නේ. බොහෝම ගැඹුරු දෙයක්, බොහෝම ගම්භීර දෙයක් සරල බසකින් තේරෙන විදියට ටික ටික වැඩෙන විදියට දේශනා කරනවා. ඉතින් බොහොම අමාරුවෙන් මේ යන ගමන යන අතරේ කවුරු හරි අඬ ගහන්නත් පුළුවන් මේ ඉක්මනින් මේ හයියෝ ඔතන අපරාධය ඔච්චර කල් දුක් විඳින්න එන්න අපේ ළඟට අපි ඕක දවස් දෙකෙන් සුමානේ අපි දක්වලා දෙන්නම් කියලා අඬ ගහන්න ඉඩයි. ඒ අර ඉන්නවනේ ඕනම මේ නගරයක ඉන්නවනේ පිටකොටුවේ වුණත් ඉන්නෝ කාක්කු කියලා ජාතියක් ඉන්නවා. කාක්කු ඇවිල්ලා අහනස මොනවද හොයන්නේ? මම මේ හොයන්නේ මේ අයියෝස මොකටද කියන්නේ බෑන්න මාත් එක්ක කියලා කොහේ හරි මුඩුක්කකට එක්ක ගිහිල්ලා අතේ පය තියෙන දෙයත් මේ ගලවගෙන එළවලු නේද? ටික වෙලාවන් අතර වෙලා අටවිට බල බල හිටියොත් එනෝ කාක්කේ එල්ලාන මොනවද හොයන්නේ? මං හොයන්නේ අහවල්දේ. අයියෝ කියන්නේ බෑන්න මං ඕක අරන් දෙන්න. මන් ටිකක් හොයන්නේ අඩුවට එකක්. මොකද ඔයිට වඩා අඩුවට ගන්න පුළුවන්. එහෙම අඩුවට ලාභෙට යන දේවල් වල අඩුව වගේම ලාභෙ වගේම ඒකෙත් අඩුවක් ඇති නේද? අඩුවට ලබන දේවල් වල හැම එකේම අඩුවකුත් තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි, වැදගත්ම දේ තමයි අඩුවට දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව හොඳම දේ, හරිම දේ ගන්න එක. අවබෝධයත් එහෙමයි, ජීවත් වෙද්දී ඇඳුම පැළඳුමත් එහෙමයි, ගෙදර දොරට ගන්න බඩු මුට්ටු භාණ්ඩවල වුණත් එහෙමයි. එහෙම කරගන්න පුළුවන් තරම් බලන්න ඕන. ස්වාමීන් වහන්සේ ඔබට අවබෝධ කරවන දෙයක් නෙමෙයි මේක. ඔබම අවබෝධ කරගන්න දෙයක්. මොකද ඔබේ හිතේ නිදහස ඔබම මිස ඇති කරගන්නේ මමද? ඔබේ සිතේ නිදහසේ නිදහස ඇහිරිලා තියෙන්නේ කොහොමද කියලත් මම දන්නේ නැහැ. ඒක ඔබ දන්නේ. ඔබ ඇහිරිලා කොටු වෙලා සිටින්නේ කොයි විදියටද කියලත් මම දන්නේ. ඒක දන්නේත් ඔබ. එහෙමනම් ඔබට ඒ ඔබේ හිතේ නිදහස ඇතිකර ගැනීම සඳහා ඔබ කරන්න තියෙන්නේ ඒ සිත ගණන වෙන පැත්තට හිත යොමු කරන්නේ නැතුව සිත ලිහිල් වෙන පැත්තට සිත යොමු කිරීම. අපි යකඩ උණු කරගන්න උවමනා වුණොත් මොකද කරන්නේ? අපි ඒක තද ගින්නකට දානවා. ඊට පස්සේ මෙලෙක් වෙනවා, ගොඩාක් ගින්න සැරනම් උණු වෙනවා. අපි වානේ කම්බේ උණු කරන තැනක් මේ කිට්ටුව තියෙනවානේ නේද? ඒ වානේ කම්බේ උණු කරලා හදනවානේ. එහෙමනම් ඔබේ සිතත් ඔබේ ගැටලුත් ඔබට යකඩ උණු කරන්නාසේම ඔබේ ගැටලුත් ඔබට උණු කරගන්න හැකියාව තියෙනවා. ඔබේ බැඳීම ඔබට උණු කරගන්න හැකියාව තියෙනවා. මෙලෙක් කරගන්න හැකියාව තියෙනවා. කොහොමද ඔබේ බැඳීම ඔබව මෙලෙක් කරගන්නේ? ඕනම දෙයකට අවුරුදු 100ක කාලසටහනක් ඇදුවොත් ඕනම බැඳීමක් මෙලෙක් වෙනවයි කියන එකයි මගේ අදහස. මෙලෙක් වෙන එකක් නැද්ද? ගහ මරා ගන්න හිතන, ඇන කොටා ගන්න හිතන දෙයක් වුණත් මෙලෙක් වෙලා යනවා අවුරුදු 100ක කාලසටහනක් හදපු ගමන්. මොකද මේ ජයග්‍රහණය මම අවුරුදු 100ක් ලබන්නේ නෑ කියන උත්තරේ එනවනේ. ගොඩාක් ගැටළු වලින් ඔබට මිදිලා ඉන්න පුළුවන් ඔබ ළඟ අනුන්ට ජයග්‍රහණය ලබා දීමේ ගුණය තියෙනවා නේද? හරි වේවා වැරදි වේවා ඔවුන්ට ජයග්‍රහණය කියලා දෙන්න පුළුවන් නම් අපිට ගොඩාක් ගැටළු වලින් නිදහස් වෙන්න පුළුවන්. ඔවුන්ට ජයග්‍රහණය ලබා දෙන්න පුළුවන්. ඔබ ගැටෙන්නේ ඔවුන්ව ජය ගන්න යන තැන, ඔවුන්ට ජය ගන්න දෙන්නට ඉඩ දෙන්නේ නැති තැන, ඔවුන්ට ජයග්‍රහණය ලබා දෙන්න තැන ඔබට ගොඩාක් ගැටළු වලින් ඉවත් වෙන්න පුළුවන්. සමහර ජයග්‍රහණ අපිට වැඩන්නේ. එතකොට මොකද කරන්නේ? ඒ ජයග්‍රහණ ඔවුන්ට දෙන්න ඕන. අපි හැමදේත් එක්කම මේ තරඟ කරන්න ඕනද? අපිට අදාළ නැති දේවල් එක අපි යන්නේ. ඔන්න අපි කවුරු හරි එක පාරද වාහනේ හරි පාරේ යද්දි සුස් ගාලා කවුරු හරි කෙනෙක් අපිව පරද්දලා යනවා. සමහර අයට හිතෙනවා අන්න මට වැට්ටුවක් දාලා ගියා මම ඔකෝ පරද්දනවා කියලා. ඔන්න පස්සෙන් එළවනවා. එහෙමත් අය ඉන්නවා. සමහර අය අර මිනිස්සුර බිස්සුදු කොයිද කියලා හිතලා තමන් අයින් වෙලා පාඩුවේ තමන්ගේ වේගෙන් යනවා. ඒස හැම දේම අනවශ්‍ය දේවල් එක්ක එහෙම මේව කරන්න යන්නේ නෑ, හැප්පෙන්න යන්නේ, ජයග්‍රහණය අනුන්ට දෙන්න පුළුවන්. ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයට ඔබගේ සිත් යොමු කරන්න, යොමු කරන්න ඔබගේ අර වානේ වගේ ඝන යකඩ වගේ තියෙන බැඳීම් දෘෂ්ටි ලිහිල් වෙනවා, තුනි වෙනවා. එවනම් ඒ ඝන වානේ වගේ දෘෂ්ටි ලිහිල් කරන්න, තුනි කරන්න නම් ඔබ ඔබේ මනස ගින්නට දානවා කියන්නේ අකාලිකත්වයට දාන්න ඕන. දෘෂ්ටි දිය කරන්න නම් අකාලිකත්වයට දාන්න ඕන, යකඩ නම් ගින්නට දාන්න ඕන. මොකද මේ අකාලිකත්වය සහ කාලය කියලා කියන්නේ, අකාලික කියන්නේ මෘදු බව ඇති කරන තැන, කාලය කියන්නේ ඝන බව, ඝනී භවනයේ ඇති වෙච්ච තැන. එහෙමනම් මේ ඝනී භවනයේ වස්තුව අර මෘදු තැනට දාපු ගමම ඒ මෘදු තැන තියෙන ධර්මතාව විසින් අර ඝනී භවනයේ වෙච්ච දේවල් නැවත මෘදු බවට පත් කරනවා. දැන් හිරු මඩල වගේ ඥානයක්, සිතක්, දර්ශනයක් ඔබට තිබුණොත් ඔබේ හිතට කිසිම කෙලෙසයක් එයිද? එන්නේ නැහැ. මොනම ක්ලේශයක් ආවත් හිරු කරා සමීප වෙන ඕනම අවස්ථාවක ඒ හිරුගේ තියෙන රශ්මියෙන් ඕනම දෙයක් ද්‍රව බවට පත් කරනවා. යලේ බවට, ඒ කියන්නේ මෘදු දෙයක් බවට පත් වෙලා එක්ක වාෂ්ප වෙනවා. එහෙම නැත්තම් මොකද ඒ තරම් ප්‍රබල රශ්නයක් තියෙනවනේ ඉරේ. දැන් කොච්චර දුරද තියෙන්නේ? දැන් මේ දවල්ට අපිට එළියට යන්න බැරි රශ්නයක් තියෙනවනේ. එතකොට හිරුට ලං වෙනකොට කොහොම රශ්නයක් තියෙනවද? එතකොට ඔබට තියෙන මේ සංස්කාරකයන්ගේ තුල පිළිබඳව තියෙන අනිත්‍යතාවයේ ප්‍රබලතාවයේ ප්‍රබල බව අර හිරු වගේ ප්‍රබල ස්වභාවයකින් පැවතුනොත් ඒකාන්ත වශයෙන්ම අර පැමිණෙන ඕනම දෙයක් ද්‍රව බවට පත් එනිසා ග්‍රහලෝකයකින් එන දෙයක්වත් මොනෝ දෙයක්වත් ඉතින් හිරුට ප්‍රශ්නයක් නොවෙනවා වගේ අපිටත් හැකියාව තියෙන්න ඕන අර උසස් අවබෝධය නැමැති වාසය තුළින් අර හැම දෙයක්ම දවාහලු කිරීමේ හැකියාව තියෙන්න ඕන. ප්‍රශ්න ගැටලු දවාහලු කිරීමේ හැකියාව. ඕනම මොහොතක ඕනම ගැටලුවක් තියෙන වෙලාවක ඔබ අකාලිකත්වය හඳුනාගෙන තියෙනවා නම් හරියට අකාලිකත්වයට සිත් යොමු කරගෙන වාසය කරන්න. අකාලිකත්වය අරමුණු කරගෙන වාසය කරන්න. අර තියෙන ප්‍රශ්න ඔක්කොම හේදිලා විසඳලා තුනී වෙලා යාවේ. ඔබ දන්නවද අකාලිකත්වය හඳුන්වනවද? දැන් යකාලිකත්වේ බොහෝ ප්‍රකට කරලා තියෙනවානේ මේ දේශනාවන් වලට මේ පින්නතු. දැන් බලන්න අකාලිකත්වය අරමුණු කරගන්න. කාලිකත්වය කියන්නේ මොකද්ද කියලා තව පැහැදිලි කරන්නත් ඕනද? ඔහොම අරමුණු කරගන්න මම පැහැදිලි කරලා දෙන්නම්. අකාලිකත්වය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධේ නිරෝධය. අකාලිකත්වය කියන්නේ අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලය අතහැරිය ස්වභාවය. කාලිකත්වය කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන ත්‍රිවේදනාව ඇතුළු සියලු වේදනා අත්හරපු තැන. අකාලිකත්වය මුල් කරගෙන වාසය කරන්න. අන්න එකට කියනවා අකාලික ධර්මයේ වඩනවා කියලා. එහෙම නැත්නම් නිරෝධය පුරුදු කරනවා, නිරෝධේ වාසය කරනවා කියලා කියනවා. අකාලිකත්වයේ වාසය කරා. නැත්තම් තවත් ආකාරයකින් කියනවා නම් ඉන්ද්‍රියන් තුල වාසය නොකිරීම, ඉන්ද්‍රියන් ඉක්මවා වාසය කිරීම, ඉන්ද්‍රියන්ගෙන් තොරව වාසය කිරීම, ඉන්ද්‍රියන් සංවර කොට වාසය කිරීම කියලත් කියන්න පුළුවන්. සත්‍ය අවබෝධ කළ කෙනෙක් කරන භාවනාව මොකක්ද? කළ යුතු භාවනාව මොකක්ද? සත්‍ය අවබෝධ කරපු කෙනෙකුට භාවනාවක් නැහැ. කළ යුතු භාවනාවකුත් නැහැ. අරමුණු කළ යුතු දෙයකුත් නැහැ. නොකළ යුතු දෙයක් කළ යුතු දෙයක් කියලා දෙයක් නැහැ. එයා මේ හැම දෙයක් දිහාම අහසින් යන ගුවන් යානයක ඉඳන් බලාගෙන ඉන්නවා වගේ බලාගෙන යනවා. පොඩි උදාහරණයක්. එහෙමත් නැත්තම් ඔය මේ ඔයගොල්ලෝ දැකලා ඇති මේ පෘථුවියට ඈතින් තියෙන ඒ පාවෙන චන්ද්‍රිකාවක ඉඳගෙන පෘථුවිය දිහා බලාගෙන ඉන්නකොට මේ නිල් පාට බෝලයක් හැටියට ලොකු වොලිබෝලයක් වගේ මේක මෙහෙම කැරකිනවා. ප්‍රවෘත්ති වලත් දාන්නේ නේ මෙහෙම ඉන්නේ බෝලේ කැරකිලා. ඔය වගේ බෝලයක් මේක ඇතුළේ ඉද්දි පේන්නේ නැහැ නේ අපිට නේ. ඒ වගේ බෝලයක් පේන්නේ අර ඈත ආකාශයට ගියාට පස්සේ. ඒ දෙයියෝ මවපු බෝලේ. ඒක කැරකිනවා. ඊට පස්සේ ඒ බෝලේ දිහා ඉතින් බලාගෙන ඉන්න මෙහෙම ඇවිල්ලා ඒගොල්ලෝ අර ඒ ගගන ගාමින් මාස 6කට සැරයක් ඒවයි අලුත් එන්නේ ඒගොල්ලෝ. ඉතින් මාස 6ක් විතර ඒව වැඩ කරනවා ගිහිල්ලා. මේ අපි ඔය ඉන්ටර්නෙට් පාවිච්චි කරාට මේ මිනිස්සු ඒ ඉඳලා සැහෙන දුක් ඉඳලා වැඩ කරන්නේ. ඉතින් මේ පෘථිවි බෝලේ දිහා මේ බලාගෙන ඉන්නවා. ඔය දැන් යනවා ලංකාව පහු වෙනවා. ඔය පැත්තෙන් ඔය කැරගෙනවා අර ඕස්ට්‍රේලියාව ඔය පහු වෙනවා. මේ මිනිස්සු භූමිය වගේ එහෙම හිතුවන අර බෝලේ දිහා බලාගෙන ඉන්නවා. අපි බෝලේ ඇතුලේ වැඩ කරනවා. එයා මේ බෝලේ කැරගෙන දිහා බලාගෙන ඉන්නවා. පැය 4කට සැරයක් ඒගොල්ලන්ට පේනවලු මේ කැරගෙන නිසා මේ රෑවීම දවල්වීම පේනවා පෘථුවියට. මේකත් වටේ යනවනේ කැරගෙනවනේ. ඒගොල්ලන්ට අහු වෙනවා මේ රෑවීම දවල්වීම. ඉතින් මේක දිහා බලාගෙන ඉන්නවා. දැන් මොනව කරන්නද? පෘථුවිය ඇතුලේ පතල් හරන්නද? ගොයන් පැල ඉඳන්නද? ඈ මොනව හරි තැනක වැඩ කරන්නද? ගොඩ නගන්නද? මොකුත් නැහැ නේ. මුළු ලෝක බෝලෙම එහා නිදහස් වෙලා ලෝක බෝලේ දිහා බලන් ඉන්නවන්නේ දැන්. එයාට පොඩි පොඩි දේවල් නෙමේ පේන්නේ, සමස්ත ලෝක බෝලේ පේනවා. අපිට අපේ රටවත් පේන්නේ නැහැ නේ මෙතන ඉඳිනේ. අට දිහා ගමවත් පේන්නේ. දැන් බලන්න ලෝකෙන් ඉවත් වෙලා ලෝකෙ දිහා බලන් ඉන්නවා. ඒ කියන්නේ ලෝකේ පවතින කිසිම ප්‍රශ්නයක් එදෙන්ට නැහැ. ආන් ඒ වගේ එක උදාහරණයක් විතරයි. ආන් ඒ වගේ මේ ලෝකේ නිදහස් වෙච්ච කෙනාට ලෝකේ ප්‍රශ්න එකක්වත් ප්‍රශ්න කරගන්න නැතුව යාට නැහැ. එයා එක ගමක එක රටක ඉන්නේ නැහැ. එයාට හැම මොහොතකම ලෝක බෝලේ රවුමක් කැරගෙනව පේනවා. ලෝක බෝලේ කැරකිල්ලයි යාගේ කැරකිල්ලයි දෙකම එක පැය 4කට සැරයක් යාට ඕ පේනවා. පැය දවල් වෙනව පේනවා. අපේ ඉන්න ආච්චම්මලාගෙන එහෙම වැඩි හිටියාගෙන් අහලා බැලුවොත් එහෙම ඉර පායලා ඉර බහලා යනවා කියලා කියන්නේ. ගොඩක් අය දන්නවා අඩුයි අපි කැරකෙනවා කියලා නේ. ඈ ඉර ඔහෙ තියෙනවා ඒක තන අපිනේ කැරකෙන්නේ. අපි කැරකෙනකොට බෝලේක එක පැත්තට බෝලේ එහා පැත්තට ආලෝකය වැටුණාම මෙහා පැත්තට හෙවණැල්ල. පෘථුවියේ හෙවණැල්ල තමයි අපේ රාත්‍රිය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. පෘථුවියේ හෙවණැල්ල. එතකොට හඳ උඩින් තියෙන නිසා ඒ ඉර තියෙන පැත්තෙන් හඳට ආලෝකය වැටුණාම හඳේ අන්ධකාරයේ තියෙන පැත්තට කැරකිලා තියෙන දවස්වලට ඔන්න අපිට හඳ ඒ ප්‍රමාණයට ලොකුවට පොඩියට පේන. ඉතින් යාට ඈතින් ඉන්න කෙනාට මේ ආලෝකයත් අන්ධකාරයත් දෙකම පේනවා. නමුත් ඒගොල්ලෝ ඒ තියෙන අඳුරටවත් ඒ තියෙන ආලෝකයටවත් හසු නොවී ඈතින් ඉන්නවා. අන්නේ ගගනගාමීෙක් වගේ චන්ද්‍රිකා ලෝකේ ඉඳගෙන ඒ චන්ද්‍රිකාවක ඉඳගෙන ලෝකේ බලනවා වගේ චන්ද්‍රිකා ලෝකේ බලනවා වගේ නෙමෙයි චන්ද්‍රිකාවක ඉඳගෙන බලනවා වගේ බලන්න. ඒ කියන්නේ මේ ලෝකේ කළ යුත්තක් එයාට නැහැ. ඇති වෙන දේවල් ඇති වුණත් නැති වෙන දේවල් නැති වුණත් ඇතිවීම නැතිවීම අතර එයාට දෝලනයක් ගැටලුවක් නැහැ. නැති වෙන දේවල් නැති වුණා ස්වාමීනි. බිඳෙන සුළු දේවල් බිඳුණා ස්වාමීනි. බිඳෙන සුළු දේවල් බිඳුණා, ඇති වෙන දේවල් ඇති වුණා. ඒක තමයි ලෝකේ. ඔබ අවබෝධය කියලා කියන්නේ ඇති වෙන දේ පිළිබඳව අවබෝධය, නැති වෙන දේ පිළිබඳව අවබෝධය පූර්ණත්වයට පත් කරගෙන තමයි එයා මෙතනින් නික්මුණේ, නිදහස් වුණේ. නැති වෙන දේට නැති වෙන්න ඉඩ දෙන්න, ඇති වෙන දේට ඇති වෙන්න ඉඩ දෙන්න, ඇතිවීම නැතිවීම අතර ඔබ නොසිටින්න. එතකොට අවබෝධයට පත් වෙච්ච කෙනෙකුට කරන්න භාවනාවක් නෑ. සියලු වැඩ කටයුතු අවසන් කොට වාසය කරනවා කියලා කියන. එහෙමත් නැත්නම් ඒක ධර්මයේ පාවිච්චි කරනවා, බ්‍රහ්මචර්යාව අවසන් කොට වාසය කරනවා කියලා. මොකද බ්‍රහ්මචර්යාව කියන්නේ? ඒ කාලේ ඒ බ්‍රාහ්මණ පැවැත්මක් කියලානේ මුළු මහත් ජීවිතේම සලකන්නේ බ්‍රහ්මයාගේ කැමැත්තට. බ්‍රහ්මයා තමයි ලෝකේ මැව්වේ, බ්‍රහ්මයා තමයි ලෝකේ පවත්තන්නේ, බ්‍රහ්මයා තමයි ලෝකේ නැති කරන්නේ. මේ බ්‍රහ්මයා තමයි සියලු පැවැත්මේ අයිතිය. එතකොට පැවැත්ම අවසන් කරපු කෙනෙක් බ්‍රහ්මයාගේ චර්යාව, බ්‍රහ්මයාගේ ක්‍රියාවලිය, බ්‍රහ්මයාගේ ග්‍රහණයෙන් මිදිච්ච කෙනෙක්. ඔය ඕකම තමයි ඊට පස්සේ ඔය දෙවිවරු කියලාත් එන්නෙත්, විවිධ නම් වලින් එන්නෙත් ඔය බ්‍රාහ්මණවාදයේම, ඒ බ්‍රහ්ම සංකල්පේම තමයි බෙදිලා. අනිත් ජනප්‍රිය ආගම් දෙක තුනම බුදුහාමුදුරන්ට පස්සේ නිර්මාණය වෙච්ච දෙක තුනක් නේද? දැන් ඔය මුස්ලිම් ආගම 1800 ගානක්ද 900ක්ද තියෙන්නේ. ඒකට කිදු දහම 2000 ඔය 18ක් වගේ කියලා කියන්නේ නේ. ඒ වගේ ඉන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ 2600ක්. එහෙනම් ඊට පස්සේ තව ආගම් තියෙනවා. අසාර බ්‍රාහ්මණ ජෛන ආගම බුද්ධහාමුදුරුවන්ගේ කාලේ ඊට ඒ සමයේ වගේම ආරම්භ වෙලා තියෙන ඊට කලින් ස්වරූපත් තිබිලා තියෙනවා. මේ අනිත් දේව ඇදහිලි නොයෙකුත් දේවලුත් තිබිලා තියෙනවා කලින් ඉඳලා. වැඩ කටයුතු අවසන් කරපු කෙනෙක් විවේකීව වාසය කරනවා කියලා කියනවා. විවේකී වාසය කරන කෙනා කියන එයා හිතන්න ඕනේ එයා මොකුත් කරන්න අදාළ කෙනෙකුත් නෙමේ, හරියට විශ්‍රාම ගත්ත මිනිස්සෙක් වගේ වාසය කරනවා. දැන් ඔබ යම්කිසි ආයතනයක වෘත්තියක ඉඳලා ඔබට රාජකාරියක් තිබුණා. ඔබේ රාජකාරියේ දැඩි කාර්යබහුල පුද්ගලෙක් හැටියට වැඩ කළා. දැන් ඔබ විශ්‍රාම ගත්තට පස්සේ තේ රාජකාරී වැඩ ඒ විදිහටම සිද්ධ වෙනවා. හැබැයි ඒක වෙන කෙනෙක් බාරගෙන තියෙන්නේ දැන්. ඔබ ගිහිල්ලා ඒකට මැදිහත් වෙලා අත දාලා අර මේව කරන්න එනවද? නෑනේ. ඔබ විශ්‍රාම කෙනෙක්ගේ කෙනෙක් හැදියට ඉන්නවා. දැන් ඔබ පාසලක් බාරව හිටියයි ස්කෝලේ. ඒක විදුහල්පති ඔබ. දැන් ඔබට දැන් විදුහ කලින් විදුහල්පති කියලා දැන් අවසර ගන්න නැතුව වුණත් යන්න අමාරු වෙන්න පුළුවන්. ඒක දැනුම් දෙලා අවසර අරගෙන හිමිසරේ ගිහිල්ලා අර විදුහල්පතිතුමන්ට කතා කරන්න වෙන්නේ. මොකද හේතුව ඒ විද්‍යාලයට දැන් ඔබට අයිතියක් නැහැ. දැන් ඔබ විශ්‍රාමිකයි. මම හිතන්නේ අපි ලෝකයෙන් විශ්‍රාම ගන්නවා නේ. විශ්‍රාම අරගෙන වාසය කරනවා. ලෝකෙන් නිදහස් වෙනවා කියන්නේ ඕක. ලෝකෙන් විශ්‍රාම ගන්න, මේ ඉන්ද්‍රියන්ගෙන් විශ්‍රාම ගන්න. විශ්‍රාමිකයෙක් හැටියට වාසය කරන්න. විශේෂයෙන් අවබෝධයට පත් වෙච්ච කෙනෙකුට වාසය කරන්න පුළුවන් ආකාරය. එයා විශ්‍රාමගත් කෙනෙක් හැටියට වාසය කරනවා. මිනිසුන් හිතනවා මනස එකඟ කළා එකඟ කරන්න පුළුවන් කියලා. එකඟ කළා එකඟ කරන්න බෑ. පාලනය කළා පාලනය කරන්න බෑ. දවසක් කවුරු හරි ආවෝ සායන්නාංශ මට මෙන්න මේ වැඩේ ආවල් කෙනා ලව කරව ගන්න ඕන කියලා. මම ඔහුට දුන්න උපදේශය තමයි ඔහුට මේ වැඩේ 3-4 වතාවක් කරන්න එපයි කියලා තදින් අවවාද කරන්න කියලා. හා පුතා මේ පන්තිකර යවා ගන්න බෑ කියලා කිව්වොත් එහෙම කරන්න දෙන්නේ මට කියන්න දෙන්නේ පුතාට පන්ති එහෙම යන්න එපයි කියලා 3-4 වතාවක් අදින් අවවාද කරන්න. එයා පන්ති යන්නම ඕනේ කියලා කෑ ගහයි කෑ. ඒක තමයි ස්වභාවය. දැන් අල්ලපු ගෙදර ගෑනු කෙනා එක තමන්ගේ මහත්තයා යාළු කරන්න ඕන නම් බලන්න එහෙම නැහැ එහා පැත්තේ ගෙදර දිහා කියලා දවස් 5ක් විතර කියලා ඉන්නේ. ඊට පහුවෙන් දෙනකොට මහත්තයා එහා පැත්තේ ගෙදර. මේ හිත කියන්නේ මහ පුදුම දෙයක්. උඹ පුතේ හොඳම පුතෙක් වියන් කියලා හදපු පුතු නරකම පුතු වෙනවා. ඕන දෙයක් කරපන්. ඔබ ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි කියලා ඇතහැරලා දාපු මිනිස්සු දිරියෙන් ශක්තියෙන් ඉහළට නැගිලා හොඳ මිනිස්සු වෙනවා. තමාව ඉතාම හොඳ කෙනෙක් කරගන්න උත්සාහ කරන අය ඉන්නවා. තමම්ම ඉතාම දැහැමි කෙනෙක් හොඳ කෙනෙක් කරගන්න. තමම්ම දන්නේ තමම් නපුරු කෙනෙක් වෙලා දරුණු කෙනෙක් වෙලා. ඒක තමයි ස්වභාවය. ඔය හිට්ලර් කියන මිනිස්සේ අවංකම ප්‍රේමවන්තයෙක් වෙන්න ගියා. ඌ සමස්ත ඒ යුදෙව් ජාතිකයන්ගෙන් දුක ඔක්කොගෙම පලිගත්තා. මරලා දැම්ම ඔක්කොම කාන්තාව බව. ඇයි හේතුව? එයාගේ ප්‍රේමේ පරාදය. නිර්මාංශිකයි. ලක්ෂ ගාණක් මිනිස්සු මරලා දැම්මා. හිට්ලර් කියන මිනිසයා මස් මාළු කන්න හැල්ලු. මන් දැන හොරෙන් ගෑවද කියලා නැහැ කියලා කියන්නේ. නැහැලු. බලන්න දරුණුම මිනිස්සෙක් වුණා. හැබැයි මිනිස්සයාගේ අතින් ජීවිතේට එක මිනිස්සෙක්වත් මරලත් නැහැලු. ඔක්කොම අනුල්ලවා මැරෙව්වේ. ලංකාවෙත් ඉන්න ඔය වගේ රාජනායකයෝ. එයා මරලා නැහැ. ඒගොල්ලෝ වදකාගාර යෝම ඔක්කොම දාලා මිනිස්සු මැරුවා. එයා මරලා නැහැ. එයා සමහරලාට මස් මාංශ කන්නෙත් නැහැ. මොකද්ද මේ මනස කියන්නේ? ඒ නිසා මනසින් ගැලවීම කියන එකට මහා පුදුම අවබෝධයක් තියෙන්න ඕන. මනස පිළිබඳව සමස්ත අවබෝධයක් තියෙන්න ඕන. කිසිම දෘෂ්ටියක පැටලිලා මනසින් නිදහස් වෙන්න බෑ. කිසිම ප්‍රතිපදාවක පැටලිලා මනසින් නිදහස් වෙන්න බෑ. ඔබට තියෙන්නේ මේ සියලු ගැටලු හමුවේ ඔබ නොවන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ හොඳ උපමාවක් තියෙන ඉබ්බෙක් උපමා කරගෙන. මෙයා කොයි වගේද? මෙයාගේ ආරක්ෂාවට මෙයා මොකද කරන්නේ? ඉබ්බා ඉබ්බ නොවෙනවා. එහෙම නැත්නම් එයා සැඟ වෙනවා. ඔළුවයි කකුල් දෙකයි ඔක්කොම දෙක හිමින් යන මිනිස්සයා දල නැහැ. ඈ වේගෙන් දුවන්න බෑ. ලෝම නැහැ. ඇඟේ කටු අයෝ මේවා මොනව හරි මේ විදින්න පුළුවන් ඉත්තෑවට වගේ ඒවා උපකරණ නැහැ. හැමෝගෙම හැම සතාටම ආත්ම ආරක්ෂාවට මොන මොන හරි දීලා දෙනවා. ස්වභාවයේ තියෙනවා. ඉතින් ඉබ්බට මුකුත්ම නැති නිසා එයාට තියෙන එකම දේ තමයි අර ශක්තිමත් කටුවත් එක්ක සැඟ වෙන එක. ඒ නිසා අපිට තියෙන ඉබ්බට වගේම සියලු ප්‍රශ්න හැමෝම සියලු ගැටලු හැමෝම මම නොවන්න ඕන. එතකොට හරිද? එතකොට හරි. මේක අවබෝධයට පත්වෙච්ච කෙනෙකුට විශේෂයෙන් පුළුවන්. මොකද එයාට මම නොවන අවස්ථාව එයා අවබෝධ කරගෙන තියෙන නිසා මම නොවන දහම එයාට ඉස්සරහට පෙරටුකොට ගන්න පුළුවන්. ඉතින් අවබෝධයට පත් නැතිවෙච්ච කෙනෙකුට මේ මමත්වය දුරු කරගන්න තැනට පරිවර්තනය වෙනකම් මහන්සි වෙන්න ඕන. ඔය අවබෝධය තියෙන අයට වෙනම රැස් කරලා දේශනයක් කරන්න හිතාගෙන හිටිය එක කෙරුන්නේ. ඉතින් ඒ ආයතත් උපකාරක වෙන විදියට දැන් අනුශාසනාවල් කරන්නේ. එයාට වාඩි වෙලා වඩන්නවත් යනකොට වඩන්නවත් ඉඳගෙන වඩන්නවත් එහෙම මොකවත් විශේෂ භාවනාවක් නැහැ. එයාගේ භාවනාව භාවනා නැති එක. භාවනා නොකරන එක තමයි භාවනා. කොහොමද භාවනා? භාවනා නොකරන එක තමයි භාවනාව. ඒ භාවනාව මහා පුදුම සනීපයක් තියෙන භාවනාව. ඒක හරියට ලෝක සංචාරයක් වාගේ, විශ්ව සංචාරයක් වාගේ. ඔගොලු සංචාරය ගිහිල්ලා දෙනවා නේද? බලන්න දකින්නවා දකින්නවා සතුට වෙනවා. ආ මේක ලස්සනයි, ආ මේක ලස්සනයි, ආ මේක හොඳයි, ඈ මේක හොඳයි මෙහිමයි කියලා ඒ අත්දැකීම් ලබාගෙන ලබාගෙන ආව දැන් මොකක්වත් තියෙනවද? මුකුත් නැහැ. අපි ඒ ලෝභ ද්වේෂ මෝහ වශයෙන් ග්‍රහණය කළෙත් නැහැ, මුකුත් නැහැ. මේවා හරීම පෞරාණිකයි, මේවා හරීම වැදගත්, මේවා මෙහිමයි, මේක මේ කාල එකක්, මේක මෙහිම එකක්. මේ බලන්න මේ අර ගංගාව මේක 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 මෙහිමයි. අන්න ඒ වගේ විශ්ව සංචාරකෙක් වාගේ. දැරට විශ්ව සංචාරක නැහැ, ලෝක සංචාර නම් තියෙනවා. තාම විශ්ව සංචාරක නැහැ. අනාගතේ ඔබ විශ්වාස කරනවද? එහෙමත් යුග තියෙනවා. අනාගතේදී එන්නේ දැන් ලෝකේ එකම ගම්මානයක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් මෙහි ඉඳලා මේ ලෝකෙ පුරා කේලමක් යන්න මේ තප්පර ගානක් විනාඩි ගානක් ඇති. මෙහි යන කේලම එහෙ දන්නෝ. ඉස්සර ගමේ කේලම පතුරවා ගන්න කොච්චර අමාරුද නේද? හරි අමාරු. ලිඳ ළඟ සංගමයේ කියලා කිව්වේ Facebook ඉස්සර දෙච්ච. ලිඳ ළඟට තමයි ඔක්කොම කයිවාරු ටික ගාන්න සෙට් වෙන්නේ. කතන්දර හදන්නෙත් එතන, කතන්දර පතුරවන්නෙත් එතන. Facebook එක තියෙන්නේ එතන. දැන් ලෝකේ එකම ගම්මානයක් බවට පත් වෙලා වෙනත් රටකට දවල් කෑමට යන්න පුළුවන් මට්ටම ඇවිල්ලා තියෙනවා. ඒගෑම ඩායි ලංකාවට එන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙන නිසා ලෝකේ එකම ගම්මානයක් කියලා මේ ගම්මානේ තව කුඩා වෙනවා. ලෝකයේම එකම ගෙදරක් බවට පත් වෙනවා. ඈ එච්චර බවට සමීප වුණාට පස්සේ ලෝකය මේ මිනිසුන් ඉඳලා පස්සේ දෙන විශ්වයේ සංචාරය කිරීම. ඊපස්සේ ඒගොල්ලන්ගේ තියෙන ලොකුම දේ තමයි අභ්‍යවකාශයට ගිහිල්ලා එන එක, හඳට ගිහිල්ලා එන එක, සංචාරයක් කරලා එන එක, පෞරාණික දේවල් බලලා එන එක, ඈ ඊළඟ ග්‍රහ ලෝකයකට ගිහිල්ලා දේවල් බලලා එන එක තමයි ඒගොල්ලන්ගේ අභියෝගය සහ සිහිනේ බවට පත් වෙන්නේ. ඉතින් හිතේ නිදහස් උනේ නැති වුණොත් තමන් තමන් අතර අසරණයි. හිතේ නිදහස් උනේ නැති වුණොත් තමන් තමන් අතර අසරණයි. මමත්වේ පොඩි බැඳගන්න තද කරගන්න හිර කරගන්න ඔබ දුගතියට යනවා. ඔය යුරෝපේ රටවල් වල එහෙම ගොඩාක් මේ වෙනකොට මම දැකලා තියෙනවා. හරියට මේ මෝංගල් ළමයි හැරෙම ඉන්නවා. ඒකට හේතුව මොකද්ද දන්නවද? අම්මලා තාත්තලා ඒගොල්ලෝ හරි නිකන් ද්වේෂයෙන් කිපිලා සිතුවිලි පරිහරණය කිරීම. ඒකට තමයි හේතුව. හොයාගන්න බෑ මොකද්ද හේතුව කියලා. ඕක තමයි හේතුව. මම හොඳටම බලලා තියෙනවා. හොඳටම ද්වේෂයෙන් වෛරයෙන් කිපෙන සිටිවිලි දාම තිබුණොත් හදිස්සියෙන් ඥානමය ප්‍රශ්න නිසා දේවල් වෙන්න පුළුවන්. නැත්තම් ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කිපෙන මව්වරු හිටියොත් පියවරු හිටියොත් ඒගොල්ලන්ගේ දරුවෝ හරි අස්වාභාවික මෝංගල් වෙනවම තමයි. එසා අනිවාර්යෙන්ම හේතු පැහැදිලි සිත් සෞම්‍ය සිත් පරිහරණය කරන්න ඕන යහපත් ජීවිතයක් උදෙසා. ඇයි අපිට යහපත් ජීවිතයක් ගත කරන්න බැරි වෙන්නේ? දෘෂ්ටි නිසා. දෘෂ්ටි නිසා. එතකොට බෞද්ධය මෙච්චර නරක් වෙන්නේ ඇයි? එපා එපා කියන නිසා. මොනවද උදේ පාන්දර නැගිට ගමන් කියනෝ? සත්තු මරන්න එපා කියලා. එනකොට මස් ටිකක් ගේන්නේ කොහොමද කියලා කල්පනා කරගෙනම තමයි එළියට බහින්නේ. ඊළඟට උදේ පාන්දරම කියනවා මේ හොරකම් කරන්න එපා කියලා. අද කොහොමද පොඩි සම්තින් එකක් ගන්න කියලා බලාගෙන එළියට බහිනවා. ඈ කාමේසු මිච්ඡාචාරාවත් මතක් කළා. ආ ඒ ගැනත් පොඩි කල්පනාවකින් යනවා. ඉතින් මුගාකත්ම කරගන්න බැරි වුණොත් බස් එකේ ජැක් එකක් හරි තියාගෙන ගිහිල්ලා එනවා. ඈ ඊට පස්සේ බොරු කියන්න එපා කියනවා. ඒ ගෙදරින්ම පටන් ගන්නවා. අද කොහෙද යන්නේ කිව්ව ගමන් ඒ එතනම බොරුව කියාගෙන ගෙදරින් ඕනටම බොරුව කියාගෙන මාත්‍යෙටම බොරුව කියාගෙන වැඩේ පටන් ගන්නවා. සුරාපානේ එපයි කියපු ගමන් ටක් ගාලා බාහිරක මතක් වෙනවා. අද ගොඩ කාලෙකින් ගත්තේ නැහැ කාලක්. අද ගේනෝ කොහොම හරි කාලක් ගන්න ඕනද කියලා කල්පනා කරගෙන යනවා. ඒ නිසා ඔය සංඥා ටික හැමදාම ඔළුවට උදේ පාන්දර නෝරදවාම සියලු මාධ්‍යන් ටික එකතු වෙලා දානෝ නොමිලේ මත්පැන් දැන්වීම. තේරුණා නේද? නොමිලේ කරන මත්පැන් දැන්වීම. සිගරට් කාලය වෙලඳාම අඩු වුණා. එතකොට මොකද කරේ? ඒගොල්ලොම බෝඩ් එකක් ගැහුවා සිගරට් බීම හෙලා දකිමු කියලා. මිනිස්සු ආයි බොන්න පටන් ගත්තා. බියර් වෙළඳාම් කාරයන්ට බියර් එකුණ ගන්න ඕමනා වුණා. අමද්දීප සංවිධානයේටම දුන්නා ස්ටිකර් ටිකක් ගහපියව් කියලා බියර් තිත්තයි කියලා. හැම තැනම ගැහුවා බස්වල බෝඩ්වල ගැහුවා. කවුද ගැහුවේ? අමද්දීප සංවිධානයෙන් ගැහුවා බියර් තිත්තයි. බියර් බිව්වම ගඳයි කියලා. මොකද උනේ? කොල්ලෝ මචං මේක තිත්තද කියලා බලමුකෝ කියලා බිව්වා. දැන් අපි පන්සල්වල එහෙම මේ ඉදි අමද්දීප සංවිධානයේ මේ දවාලේ පුරාම පෝස්ටර් අලවලා ස්ටිකර් අලවලා ඇවිල්ලා අමද්දීප සංවිධානයේ කොල්ලෝ ටික ඇවිල්ලා සෙට් වෙන්නේ බෝතලෙ තර. මම දැකලා තියෙනවා. අමද්දීප සංවිධානයේ ඒකේ ඉන්නේ සභාපති, ඒ පෝස්ටර් ගහපු කොල්ලෝ ටිකයි, ඒකේ ඒගොල්ලෝ ඔක්කොම ටික අවසානයේ පෝස්ටර් අලවල ඉවර වෙන්නේ කොතනින්ද? ඒගොල්ලෝ බෝතලෙට සෙට් වෙලා. මේ ඇහෙන් දැකපු ඒවා මේ කියන්නේ. කොහොමද ලංකාවේ වැඩ? අමද්දීප සංවිධානයේ සභාපති සමහරලාට මත්පැන් බාර් අයිති, එහෙම නැත්නම් කිස්කාගාරයක් අයිති. පිරිස වෙනවා සමහර වෙලාවට. පුදුම රටක්. පුදුම මිනිස්සු ඉන්න රටක්. පුදුම උපාය මාර්ගික වචන සහ ප්‍රවර්ධන වැඩ තියෙන රටක්. හොරුම හොරුන්ට හොරා කියන, හොරා කමින් අනුන්ට හොරා කියන අමුතු රටක්. මිනිස්සුන්ට අදහ ගන්න බෑ. ඒකට හේතුව මොකද්ද? හිතන්න බැරි වෙන විදියට මොලේට මොකක් හරි එකක් ගහලා තිනවා, එක්ක වෙලා තිනවා. ඒ නිසා මිනිස්සු නිකන් අඳුන් කුඳුන් වෙලා බලාගෙන ඉන්නොත් මොකද්ද කියලා අදහ ගන්න බෑ. ඒ රවට්ටන රැවට්ටිල්ලද හොයන්නම බෑ. ඒසක් කොළ තුනේ හූදුවට අහුවෙච්ච ජනතාවක් වාගේ අඳුන් කොඳුන්ව හැමදාම පරාජිතව වාසය කරන. කොළ තුනේ හූදුවට අහුවෙච්ච එක හැමදාම පරාදයිනේ. ඒ නිසා මේ මහා ජනතාවත් හරිම අවාසනාවන්තයි, පරාදයි කොළ තුනේ හූදුවට අහුණා වාගේ. ඉතින් මේ ප්‍රඥාව උදා කරගන්නට, නගා සිටුවා ගන්නට, මේ ධර්මයේ දේශනා කරන්න මේ හැම දෙයක්ම අරගෙන ඔබගේ ප්‍රඥාවේ නගා සිටවා ගැනීම කරන්න. හුදෙක් සමාධියකට කොටු කිරීමක් හෝ ක්‍රියාවකට කොටු කිරීමක් හෝ ප්‍රතිපත්තියකට කොටු කිරීමක් හෝ මෙහි නෑ. ඔබේ චින්තන නිදහස ඔබ ලබාගෙන ඔබ අවදි වෙන්නයි ඔබට අවකාශය දෙන්නේ. ඔබේ මතවාද, බහුමතවාද, පරවාද මේ සියල්ල දුරු කරලා මේ මොහොතේ මේ මොහොතේ විචාරශීලී බුද්ධයකින් සත්‍ය දකින්න සංකල්පයෙන් තොරව ඔබේ ගේ දිහා බලන්න. එතකොට ඔක ඔබේ ගේද? ඈ සංකල්පයෙන් තොරව ඔබගේ බිරිඳ දිහා, ඔබගේ ස්වාමිය දිහා බලන්න. ඔබේ බිරිඳද, ඔබේ ස්වාමියද? සංකල්පයෙන් තොරව ඔබේ ශරීරය දිහා බලන්න. මේ මගේ ශරීරයේද? සංකල්පයෙන් තොරව බලන්න. සංකල්පයෙන් තොරව බලපු ගමන්ම ආන්න එවිට තමයි පේන්නේ මම කියන එක අස් කළා, පැත්තකට විසි කළා, අහෝසි වෙලා ගිහිල්ලා අන්න තියෙනවා කෙස් තියෙනවා, ලොන් තියෙනවා, ඈ හම තියෙනවා, මස් තියෙනවා, ඇට තියෙනවා, නහර තියෙනවා කියලා කියන්න වෙන්නේ. ඈ මම කියන එක පුච්චලා දාන්න සිද්ධ වෙනවා. ඒ දේවල් කොහේද? ආ ජලයට අයිති කොටස් ටික ජලයට, වාතයට අයිති කොටස් ටික වාතයට, ඈ පඨවි ධාතුවට අයිති කොටස් ටික පඨවි ධාතුවට, තේජෝ ධාතුවට අයිති කොටස් ටික තේජෝ ධාතුවට. කො මම දැන් කොහේද? මම අංග සම්භාරයක් එකතු කළාට පස්සේ ඒකට කියනවා නමක්. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. යකඩ කෑලි ටික ඇමුණුවට පස්සේ මේකට බස් එක කියනවා, ජිප් එක කියනවා, කාර් එක කියනවා. යකඩ කෑලි ටික ගලවපු ගමන් බස් එකක් නැහැ, ජිප් එකක් නැහැ, කාර් එකක් නැහැ. ඔබේ මේ සිතුවිලි ටික අමුණගත්ත දැන මේක මගේ ඉඩම, මේක මගේ ශරීරය, මේක මගේ නෝන, මේක මගේ මහත්ය, මේ මගේ කියලා හැදෙන මේ ඔක්කොම නිදහස් කරලා බලපු තැන මගේ නොවන කියන පැත්තට එන්නෙත් නැහැ, මගේ කියන තත්ත්වයට එන්නෙත් නැහැ. ඒ නිසා මගේ නොවනවයි කියන තත්ත්වයට හදන්නේ නෙමෙයි මේ අපි උත්සාහ කරන්නේ. මොකද මගේ නොවේ කියන දෘෂ්ටියකට ආවොත් එහෙම එතනම මම ඉන්නවනේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මම මගේ නොවේ කියන දෘෂ්ටියට එන්නත් එපා, මගේ කියන දෘෂ්ටියටත් එන්නේ නැතුව මෙද මාවතේ ගමන් කරන්න. මොකද්ද මේ මෙද මාවත? ඕ මගේ කියන දෘෂ්ටියටත් ඇවිල්ලත් නැහැ, මගේ නොවේ කියන දෘෂ්ටියට ඇවිල්ලා නැහැ. ඒ මාවත මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා කිව්වට අර දෙකට කොටු වෙලා යන මාර්ගයක් නෙමෙයි, ඒ දෙකට මැදින් යන මාර්ගයක් නෙමෙයි, ඒ දෙක අතහැර යන මාර්ගයක් නිසා ඒකට කියනවා මධ්‍යමා ප්‍රතිපදා කියලා. ඉතින් මේ හැම දෙයක්ම දේශනයක්ම කරන්න පින්නතුණි මිනිසුන්ගේ සක්කාය දිට්ඨි උණු වෙන්න, දෘෂ්ටි දුරු වෙන්න, දැක්ම පිරිසිදු වෙන්න. එහෙම නැතු එකපාරට මේ සියල්ල අනිත්‍යයි කියවර මේක යථාබෝධය වෙන්නේ නැහැ, හිතට දැනෙන්නේ නැහනේ. ඉතින් ටික ටික මේක ගැළවිලා යනකම්, දුරු වෙලා යනකම් මිනිස්සුන්ගේ මේක කියනවා. ඉතින් මේක අනිස්කාරණ කතාවක් කියලා අපිට දුක් වෙන්න ඕනේ නැහැ. හැමදාම ලෝකයේ එහෙම නැත්තම් අපි මේ වැඩසටහනට එන ආයතන මාසිකට එක්කෙනෙක් දෙන්නේ මාස කීපයකට සැරයක් හරි මේ කීප දෙනා මේක සම්පූර්ණයෙන් සම්පූර්ණත්වයට පත් කරන සමහර කට්ටිය මේ මාර්ගය තුල වැඩෙනවා, මාර්ගයට පත් වෙනවා, ප්‍රතිඵල ලබනවා, සතුටින් ඉස්සරහට යනවා. ඉතින් මමත් ඒ විශ්වීය ගුණයකින් ඔය කියවෙන දේ ඔහේ කියනවා. මට මේක හිතලා කියන්න බෑ. ඔබටත් ඕක හිතලා අවබෝධ කරගන්න අමාරුයි වගේම මට මේක හිතලා කියන්නත් බෑ. ඔබට උමනාදේ මගේ තුළින් කියවෙයි. ඒ නිසා ඔබ නිරන්තරයෙන්ම සංවර්ධිතව ඉන්න. ඔබ සංවර්ධිතව පැමිණියොත් මම මෙතන සංවර්ධිත වෙයි. මම දැකලා තියෙනවා මම මහා ඔටෝ මූඩ් එකක්. ඔටෝ මූඩ් කියලා කියන්නේ දැන් ඔටෝ ජියර් වාහන දෙනවනේ. කන්දක් අහු වුණාම ඔටෝමැටිකලි එයා ඝන වෙනවා. ඝන ජියර් එකකට එනවා. ඒ කියන්නේ ෆ්‍රස්ට් එකට සෙකන්ඩ් එකට එනවා. ඒක තමයි ඔටෝ මූඩ් එක. එතකොට එයාට තැන්නක් අහු වෙනකොට එයා වැඩි වේගවත් ජියර් එකකට එනවා. එතකොට ඒ වේගය එයා ගන්න ඕකට කියන ඔටෝ. මේ ඔටෝ ජියර් වාහනයක් වගේ තමයි ආනන්ද හැමදෝත්. ඒ නිසා ඔබ කන්දක් නම් මම ටිකක් සැරබර ජියර් එකකට ඒවි. ඔබ තැන්නක් නම් මම වේගයෙන් ධාවනය කරන වාහනයක් වේවි. ඒ නිසා ඔබ මොනතරම් මේ ධර්මය තුළ ප්‍රබල වෙනවද, ඒ ප්‍රබල වෙන තරමට වේගය හා ශක්තිය ස්වාමින් වහන්සේ තුළින් විදහා දැක්වේ. ඒසම මම හොඳටම දැකලා දිනවා. ත්‍රිවිලර් කාර්යයක් හම්බුණාම ත්‍රිවිලර් කාර්යයත් එක්ක ත්‍රිවිලර් කාර්යයගේ කය්‍ය ඈ මෝඩෙක් හම්බුනොත් මෝඩයත් එක්ක මෝඩ විදියට කතාවක්. මහාචාර්ය කෙනෙක් හම්බුණාම මහාචාර්යවරයත් එක්ක මහාචාර්ය විදියට කතාවක්. ධර්ම අවබෝධයේ උසස් දැනුමක් තියෙන දාර්ශනිකයෙක් හම්බුණාම ඒ දාර්ශනිකයත් එක්ක දාර්ශනික කතාබහක්. ධර්මයෙන් පිළිගන්නේ නැති මිනිස්සෙක් එක්ක ආවම ධර්මය ගැන කිසිම කතාවක් නැහැ.